මීළඟට ගරු දයනා ගමගේ මැතිනිය විනාඩි 11 ඔබතුමියට.
මමගේ විනාඩියක් අඩු කරලා. මේ අවස්ථාව ලබා දුන්නට ගරු ශාසනාරූඪ මන්ත්‍රීතුමනි බොහොමත්ම ස්තුතියි. ඇත්තටම අද කතා කරන්න තියෙන මේ මූල්‍යමය විෂය ගැන මේ බෑහා බැංකු වාර්තාව ගැන මම හිතනවා මේ මට වචන කීපයක් මම කියන්න ඕනේ. ඒක තමයි දැන් මේ කතා කරපු අපේ ගරු විපක්ෂයේ මන්ත්‍රීතුමාලා මම දන්නේ මැරිලා ඉපදිලාද දැන් කතා කරන්න කියලා. මොකද එතුමා කියනවා මේ රටේ කෝවිඩ් කතන්දරෙන් පස්සේ තමයි මේ රටේ ආර්ථික නෑ කෝවිඩ් කතන්දරෙන් පස්සේ නෙමෙයි මේ රටේ ආර්ථිකය මේ මේ තත්ත්වයටපත් උනේ. පාස්කු බෝම්බෙන් පස්සේ මේ රටට සංචාරක ව්‍යාපාරය කඩා වැටුනේ එතනින් පස්සේ. මේ රටට එන විදේශ විනිමය එතනින් අපිට නැති වෙච්ච ඒ විදේශ විනිමය ඒ දිගටම අපිට ඒ ප්‍රශ්නය තිබුණා. එතනින් පස්සේ තමයි මේ කෝවිඩ් ප්‍රශ්නේ ඇවිල්ලා ඒක වඩාත්ම වර්ස් තත්ත්වයකට පත් උනේ. නමුත් මේගොල්ලෝ කතා කරන්නේ මේ ඒක එතකොට යහපාලන ආණ්ඩුව තුලදී සිද්ධ වෙච්ච දෙයක්. මේ ආණ්ඩුවෙන් නෙමෙයි. නමුත් මට කියන්න තියෙන්නේ අද මේ තත්ත්වේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වයේ මේ මූල්‍යමය තත්ත්වයේ ආර්ථික මේ පෙන්නන තරම් මේ යකා කලු නැහැ. මේ සියලු දෙනාම මේ විශාල මේ ආර්ථික අර්බුදය අද ලෝකෙම ආර්ථික අර්බුදයකට ගිහිල්ලා තියෙන වෙලාවේ ලංකාව මේකෙන් එක්සෙප්ෂන් එකක් ලබන්න විදිහක් නැහැ. මොකද අපිත් ඒ ආර්ථික අර්බුදය තුළට ඇතුල් වෙනවා රටක් හැටියට. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටක් විදිහට නෑබරින් මිදිලා නැති රටක් විදිහට අපිත් ඒකට මුහුණ දෙන්න ඕනේ. ඒක හින්දා මේ ප්‍රශ්නය තියෙනවා. අනිත් එක තමයි අපේ විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මේ සියලුම විදේශ විනිමයන් අපිට අද නැති වෙලා තියෙන හේතුව. මොකද මේ විදේශ ශ්‍රමිකයන්ව අපිට ගෙන්න ගන්න සිද්ධ වුණා කෝවිඩ් මේ ප්‍රශ්නේ හින්දා. ඒ හින්දා අපිට ඒ ලැබෙන මේ මුදල් ටිකක් නැති වුණා. ඊටත් එහා ගිය මම හිතන්නේ මේකට ආර්ථික විශ්ලේෂකයෝ බොහොමයක් ඉන්නවා අපේ ආණ්ඩුව තුළ මේකට උත්තර දෙන්න පුළුවන් මේ ගැන කතා කරන්න පුළුවන්. නමුත් අද දැවෙන ප්‍රශ්නයක් මේ රට තුළ තියෙනවා. මේ ජනතා මතය අද ජනතාව කැළඹීමකට පත් වෙලා තියෙන විෂයක් තියෙනවා. ඒ තමයි මේ අහිංසක දැරිවියකගේ මරණය. මේ පිලිස්සලා මැරිණ මේ අහිංසක දැරිවිය අපි දන්නේ මේ දැරිවියව මැරුවද මැරුණාද කියලා සිය දිවි නසාගත්තද කියන්නේ අපි දන්නේ. නමුත් මේක රටට අද විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ජාත්‍යන්තරෙන් මේක විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ රට තුල. මොකද මේක හාසියට කරුණක් වෙන්නේ තවත් 2021 වසර ළමා මේ චයිල් ලේබර් ඉරඩිකේෂන් යර් එකක් මේ 2021 කියන්නේ. මේ වගේ වසරක අපිට මේක රැල්ලක් වගේ අපේ රට තුල මේ ළමයින්ට මේ සිදුවෙන දේවල් සහ මේ ළමයින්ගේ දැන් මේ මෙහෙකාර සේවයට යොදවන එක මම මේක ගැන කතා කරන්න කැමති. මොකද මට අදාළ නැහැ මේක මුස්ලිම්ද දෙමළද බර්ගද සිංහල කියන එක. මෙතන අද අවුරුදු 16ක අහිංසක දරුවෙකුගේ ජීවිතයක් මේ අහිංසක දරුවෙකුගේ ජීවිතයක්. මම කියන්න කැමති අපේ අතිගරු ජනාධිපතිතුමාගේ නිර්දේශය අනුව අද අපි කතා වුණ විදිහට අපේ ගරු ඇමතිතුමා පියල් නිශාන්ත කාන්තාහා ළමා ඇමතිතුමා අපි සියලු දෙනාම කතා වුණු විදිහට මේක තාම මේවා මාධ්‍යයට ගිහිලා නැහැ. නමුත් අපි අතිගරු ජනාධිපතිතුමාගේ නිර්දේශයක් අනුව කිසිම ගෙදරකට කිසිම ගෘහයකට අවුරුදු 18න් අඩු කිසිම දරුවෙක්ව ගැහණු දරුවෙක් නෙමෙයි පිරිමි දරුවෙක් වුණත් මෙහෙකාර සේවයේ යෙදවීම සම්පූර්ණ තහනම් කරලා නීතියක් ගේනවා ගරු ජනාධිපතිතුමාගේ මේ නිරීක්ෂණින් නිර්දේශයේ මත. ඒ සියලු දේවල් මනපනත් අපි වෙනස් කරලා මේ රට තුල නැවතත් මේ දරුවන්ව ආරක්ෂා කරන්න. මොකද මම ඉල්ලා සිටිනවා මේ දරුවගේ මේ ඉශාලිනී කියන මේ දරුවට වෙච්ච සිදුවීම ඇත්තටම මම ඉල්ලා සිටිනවා අපි රජයෙන් මේ වගකීම බාරගත යුතුයි. අපිට වැඩක් නැහැ මේක. නමුත් මේ සිදුවීම වෙලා තියෙන්නේ මේ රටේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීතුමෙකුගේ නිවසක මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. එහෙමනම් මම ඉල්ලන්නේ මේක දැනට අධිකරණය මේ දැනට මේක පරීක්ෂණයක් පවත්වාගෙන යනවා. ඒ පරීක්ෂණය වැඩිකල් අදින් නැතුව මේක විසඳන්න ඕනේ. මම පොලිස් ප්‍රතිතුමාගෙන් ඉල්ලා සිටිනවා තව සති දෙකක් ඇතුළත මේ විසඳිය යුතු ප්‍රශ්නයක්. මේක තවත් දිගටම ඇදගෙන යා යුතු ප්‍රශ්නයක් නෙවෙයි. මේක එක් සිදුවීමක් පමණයි. අපි මේ කතා කරන මොහොතේ ඕනතරම් දාස් ගණන් ළමයි මෙහෙකාර සේවයේ යොදවලා තියෙන අවුරුදු 18ට අඩු අපචාරයට ලක් වෙනවා, ලිංගික හිංසන වලට ලක් වෙනවා. මේ දේ නැවැත්විය යුතුයි. මේක තවදුරටත් මේ රට තුල මේ අහිංසක දරුවන්ට මේ දේ සිද්ධ වෙන්න දෙන්න බෑ. අපි දෙමව්පියෝ හැටියට අපි මේ රටේ නීති සම්පාදනය කරන මේ 225 හැටියට අපි මේ වගකීම සියලු දෙනාම බාරගත යුතුයි. මෙතන ඉන්න සියලු දෙනාම මේ වගකීම් බාරගත යුතුයි. මේක තමන්ගේ දෙමව්පියන්ට විතරක් මේ දරුවගේ දෙමව්පියන්ට විතරක් නෙමෙයි. ඒ වගේම තමයි මම කියන්න ඕන. මේ දරුවගේ දෙමව්පියන්ටත් මේ වෙච්ච සිදුවීමෙන් ගැලවෙන්න දෙන්න බෑ. මොකද ඒ දෙමව්පියෝ දන්නවා හොඳටම මේ දරුවගේ වයස මේ දරුවව මෙහෙකාර සේවයට යොදවනකොට ඒ දරුවා යවනකොට ඒ දෙමව්පියොත් මේක දන්නවා දැනගෙනයි මේක කරන්නේ. එහෙමනම් ඒගොල්ලන්ගුත් මේකට වගකීමෙන් කොටසක් බාරගත යුතුමයි. මම කියා සිටින්නේ මම ඉල්ලා සිටිනවා මේ රජය තුලින් මේ පොලිස්පතිතුමාගෙන් මේ කාන්තාහා ළමා අපේ ගරු ඇමතිතුමාගෙන් මම ඉල්ලා සිටින්නේ මේ අපි මේ කතා කරන මොහොතේ සෑම මේ කොළඹ තියෙන ගොඩක් නිවස්වල මේ අවුරුදු 16ට අඩු දරුව තවත් ඉන්නවා. මේ අපචාරවලට ලක් වෙන දරුව ඉන්නවා. අපි මේව හොයලා බලන්න ඕනේ. මේක අපි දැක්ක පහුගිය කාලේ අවුරුදු 15ක දැරිවියක් අපයෝජනයට ලක් වුණා. අවුරුදු 14ක මානසික ආබාධයක් තියෙන දැරිවියක් අපයෝජනයට ලක් වුණා. ගැහැණු ළමයි පමණක් නොවේ මේ දේ සිද්ධ වෙන්නේ. මේ රටේ පිරිමි දරුවන්ටත් මේ දේ සිද්ධ වෙනවා. අපි දැක්ක පොළොන්නරුව පැත්තේ එක සිද්ධියක් තියෙනවා. මේක තාම අපිට පොලිසියට තාම මේක විසඳ ගන්න බැරුව ඉන්නවා. ඇයි මේක විසඳිය යුතුයි. මා ඉල්ලා සිටිනවා පොලිස්පතිතුමාගෙන් මේක විසඳිය යුතුයි. මේ රට සවදුරටත් මේ දරුව කියන්නේ අපේ රටේ සම්පත්. මේ ඉදිරි අනාගතය අපි බාර දෙන්න යන්නේ මොන වගේ දරුව පරපුරකටද මේක. අපි මේ 225ම මේ වගකීම ගන්න ඕනේ. අරගෙන අපි මේක ඉදිරියට නැවතත් සිදුවෙන්නේ නැති දෙන තැනට වැඩ කරන්න ඕනේ. නීති සම්පාදනය කළ යුතුයි. මම ගරු අධිකරණ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේකට මේ ළමා අපහරණයට මේ ළමා ලිංගික මේ මේ හිංසනවලට මේ ළමයින්ගේ මානසික හිංසනවලට දැඩි නීති රීති විශේෂයෙන්ම ලිංගික හිංසනයට දැඩි නීති රීති පනවලා පනත් වෙනස් කරන්න ඕන නම් ඒ පනත් ටික වෙනස් කරන්න මේකට තමයි අපි ඉන්නේ. මේ 225 මේ පාර්ලිමේන්තුව මේ නියෝජනය කරන්නේ මේ අහිංසක දරුවෝ මේ කාන්තාවෝ මේ රටේ ජනතාව. එහෙමනම් අපි මේ දේ කළ යුතුයි. අපි දෙමව්පියෝ අපි වැඩිහිටියෝ අපි වගකිව යුතු පුරවැසියෝ මේ රටේ. මේක දෙමළද සිංහලද මුස්ලිම්ද කියන එක අපිට අදාළ නැහැ. ඒ වගේම තමයි මම ඉල්ලා සිටිනවා මේ චූදිතයන්ව ළමා ලිංගික අපහරණය කරන චූදිතයන්ව ඔෆෙන්ඩර්ස් ලිස්ට් එකක් මේ රටේ හැදිය යුතුයි. පීඩෝෆයිල් ලිස්ට් එකක් මේ රටේ හැදෙන්න ඕනේ. අනිත් හැම රටකම තියනවා වගේ ඒ පීඩෝෆයිල් ලිස්ට් එකට යා යුතුයි. මේ දරුවන්ව ලිංගික අපයෝජනය කරන මේ පාපතර මිනිසුන්ගේ නම් මේ පීඩෝෆයිල් ලිස්ට් එකට යා යුතුයි. එතනදී තමන්ගේ දරුවටවත් පිට රටවල් වල ඒක තමයි සිස්ටම් එක. තමන්ගේ දරුවටවත් තමන් ළඟට ඊට පස්සේ එන්න බෑ. ඒ වගේ ලිස්ට් එකකට නම වැටුණාට පස්සේ නේම් ඇන්ඩ් ෂේම් ඒක තමයි විය යුත්තේ මේ රට තුලත්. මොකද මේක දැන් අපි අවුරුදු ගාණක් තිස්සේ අපි බලාගෙන ඉන්නවා මේ දේ වෙනවා මේ අහිංසක දරුවන්ට. මේ එක සිද්ධියක් පමණයි. මේ වගේ සිදුවීම් තව තවත් ඉදිරියට යා යුතු නැහැ. මම ඉල්ලා සිටිනවා අපේ ගරු මන්ත්‍රීතුමා රිෂාඩ් බදූදීන් මැතිතුමාගේ නිවසේ මේක සිදුවෙච්ච අපරාධයක් කියලා අපි හිතනවා. ඒක මිනිමැරුමක්ද එහෙම නැත්නම් සියදි විනාශ ගැනීමක්ද කියන අපි තාම දන්නේ නැහැ. නමුත් මේකට මේ වැරදිකරුවන් මේ පර්පට්‍රේටර්ස්ලව අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුයි මේකට. මොකද මේ වගේ අහිංසක දැරිවියා ගෙනල්ලා මෙහෙකාර සේවයේ යොදලා මේ වගේ ක්‍රූර වදහිංසා දෙන්න කිසිම අයිතියක් නැහැ. එතුමට දරුවා ඉන්නවා. එතුමගේ ඒ දැනට විමාන බන්ධනාගාරයේ සිටින අයට දරුවා ඉන්නවා. එක්කෙනෙක් නෙමෙයි එතන ඉන්නේ. එතන කීප දෙනෙක් මේකට සම්බන්ධ වෙලා තිනවා. මේගොල්ලන්ට දරුවෝ ඉන්නවා මේ වයසටත් වැඩිය අඩු වැඩි. එහෙමනම් මේගොල්ලන්ට හැංගීමක් නැද්ද දෙමව්පියෝ විදිහට? මේකට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මෙතුමා මේ රටේ වගකිව යුතු උත්තරීතර පාර්ලිමේන්තුවක් තුල ඉඳගෙන එතුමාගේ නිවසක මේ වගේ දැනදෙන වරදක් වෙනවා කියලා දැනදෙන මේතුමාගේ මේ නිවසේ මෙහෙකාර සේවයට යොදවපු දරිවියක් මේ. එතුමාට කොහෙද තියෙන්නේ ගරුත්වයක්? එතුමාට ගරු කරත හැකිද කාටවත්? කොහොමද මහජනතාව නියෝජනය කරන්නේ එතුමා? එතුමාගේ නිවසේ මේ වගේ වැරදි වැඩක් සිද්ධ වෙද්දී එතුමා කොහොමද මේ රටේ ජනතාව නියෝජනය කරන්නේ? මම අහන්න කැමතියි ඒක. කොහොමද එතුමා පාරට බැහැලා කතා කරන්නේ? තවත් දරුවෙක් වෙනුවෙන්, තවත් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වෙනුවෙන් එතුමා ඒ සියලු දේම වගකීම බාරගත යුතුයි කියලා මම කියනවා. ඒ වගේම තමයි මම තවත් යෝජනාවක් ගේන්න කැමති. මේ රටේ මේ ලංකාවේ මේ ළමා අධිකරණය සහ මේ ළමා අධිකාරිය තුල පිටරටවල් වල තියනා වගේ social services කියන section එකක් හදන්න ඕන වෙනම කොටසක් මේ social services කියලා. එතනින් මේ ළමයින් අධීක්ෂණය විය යුතුයි. අනිත් රටවල් වල මේ දේ සිද්ධ වෙනවා අපේ රට තුලත් මේ වගේ අවස්ථාවක මේ වගේ විහසන වෙනත වෙලාවක මේ දේ සිද්ධ විය යුතුයි. මේ social services department එකක් වෙනම හැදෙන්න ඕන මේ ඔක්කොමල්ලම මේ ඔක්කොමල්ලම මේ මේ අධිකාරිය තුල මේ social services එක හැදිලා සෑම අනාරක්ෂිත දරුවෙක්ම මොනිටර් කළ යුතුයි මේ රට තුල. මේ ලියාපදිංචි කරලා මේ social services කියන එක හදලා මේක තුල ලියාපදිංචි කරලා නම්ගම් සියලු දේ දෙමව්පියන් address NI number සියලුම දේවල් දාලා මොනිටර් කළ යුතුයි මේ අනාරක්ෂිත දරුවංග අර ලිංගික අපයෝජනයට ලක් වෙච්ච අවුරුදු 14 ඒ දැරිවි මානසික ආබාධයකින් පෙළෙන ඒ වගේ අනාරක්ෂිත තත්ත්වයකට දාපු දෙමව්පියත් වගකිව යුතුයි. ඒ දෙමව්පියන් ඒ බාර ගන්න මේක අපි දුප්පත් දරිද්‍රතාවයේ තියෙන බව දන්නවා. නමුත් ඒ කියලා අහිංසක පොඩි ළමයින්ව ශ්‍රමයක මේ මෙහෙකාර සේවයට යොදවන එක සම්පූර්ණ වැරදි.
මේක කාලය අවසන්.
අද ජනාධිපතිතුමාගේ නිර්දේශ මත මේ නීති සම්පාදනය වෙමින් පවතිනවා. මේ සියලු දේ වෙනස් වෙනවා කියලා මම කැමතියි. ඉදිරියට මේ දේවල් වලට අපි ඉඩ තියන්නේ නැහැ. මේ රජය මේ ආණ්ඩුවෙන් මේ කරන වැරදි අපි හරි ගස්සනවා කියලා මම කියන්න කැමතියි. මට මේ අවස්ථාව ලබා දුන්නට බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමියට. මෙලඟට ගරු අශෝක් අවේසිංහ මැතිතුමා විනාඩි 10ක් තියෙන ඔබතුමාට.
ස්තුතියි මුලාසනාරුවට මන්තුමනි. රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයට සහභාගී වීමට හැකිවීම පිළිබඳව මම සන්තෝෂ වෙනවා. අප රටට නිදහස ලැබුණ 1948 ඉඳන් මේ දක්වා වසර 73ක් තුළ අප රට මුහුණ දෙන දරුණුම ආර්ථික අර්බුදයට මේ අවස්ථාවේදී මේ රට මුහුණ දීලා තියෙනවා. මේට ප්‍රධානම හේතුව COVID-19 වසංගතය පමණක් නොව මේ රජයේ අකාර්යක්ෂම මූල්‍ය පාලනයත් මේකට වග කිය යුතුයි. අපේ රට මේ වන විට විශාල ණය අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. ඒ වගේම අපේ රටේ ඉතිහාසයේ 1950න් පස්සේ විශාලම අයවැය පරතරය වැඩිම අයවැය පරතරයට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය ආදායමෙන් ධනදේශ නිෂ්පාදනයත් එක්ක බලපුවාම ඉතාම අඩුම රාජ්‍ය ආදායම තියෙන වසර බවට පත් වෙලා තියෙනවා. 2020 වසර 2050 අපේ රටේ රාජ්‍ය ආදායම ධනදේශ නිෂ්පාදනයේ 16%ක් වෙලා තිබුණා. අපේ රටේ ඉතිහාසයේ රාජ්‍ය ආදායම ධනදේශ නිෂ්පාදනයේ වැඩිම වෙලා තිබුණේ 1978 වසරේ. ඒක 128.6%. 1994 126.6%ක් වෙච්ච දළදේශ නිෂ්පාදන රාජ්‍ය ආදායම 2020 වසර වෙද්දී ඉතිහාසයේ පළවෙනි වතාවට 10%ට වඩා අඩු වෙලා එය දළදේශ නිෂ්පාදන 9.6%ක් දක්වා අඩු වෙලා තියෙනවා. රජයේ බලාපොරොත්තු වුණා 2020 අයවැයේදී රාජ්‍ය ආදායම බිලියන 1580ක් නමුත් ලැබුණේ බිලියන 1350යි. බිලියන 200 ගානක අඩුවක් තියෙනවා. ඒ වගේම අපේ රටේ ඉතිහාසයේ 1980ට පස්සේ 1980 අපේ අයවැය පරතරයේ දළදේශ නිෂ්පාදනයෙන් 19.2%ක් වෙලා තිබුණා. ඉන්පසුව මෑත ඉතිහාසයේ 2001 වසරේ අයවැය පරතරය 19.2%ක් වෙලා තිබුණා. නමුත් මේ වන විට අයවැය දළදේශ නිෂ්පාදනයේ අයවැය පරතරය 11.1%ක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ අපේ රට ඉදිරියට යන්නේ කොහොමද? මේ වන විට විදේශ විනිමය සංචිත ශීඝ්‍රයෙන් පහත වැටලා මාසයකට 2කට වඩා පිටරටින් අපිට ආනයනය කිරීම සඳහා අවශ්‍ය විදේශ විනිමය නොමැති තත්ත්වයක් තියෙනවා. මේ වන විට වරායේ කන්ටේනර් 10,000ක් හිර වෙලා තියෙනවා. ණයවර ලිපි විවෘත කිරීමට නොහැකිව, මොකද වාණිජ බැංකුවල ඩොලර් හිඟය නිසා. අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමා මේ වන විට රාජ්‍ය ආදායම වගේ දෙගුණයකට තුන්ගුණයකට වැඩි වෙලා තියෙනවා වියදම. 2020 වසරේ රාජ්‍ය ආදායම බිලියන 1350යි කෝටි 135,000යි රාජ්‍ය වියදම බිලියන 4,800යි කෝටි 480,000යි. ඒතොර රාජ්‍ය ආදායම කෝටි 135,000 තියෙද්දි රාජ්‍ය වියදමක් කරන්නේ කොහොමද කෝටි 480000ක් මේක තමයි විශාලම ප්‍රශ්නේ තියෙන්නේ ඒ නිසා මේ රට ණය ගැනීමට පුරුදු වෙලා ණය විශාල ප්‍රමාණයක් අරන් තියෙනවා 2015 2019 වෙද්දි රාජ්‍ය ණය තිබුණා කෝටි 15 ලක්ෂ කෝටි 13 ලක්ෂයක් නමුත් දැන් ඒ කෝටි 15 ලක්ෂය බවට පත් වෙලා තියෙනවා මේ 2020 සහ 21 තමයි ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගන්න වසර දෙක බවට පත් වෙලා තියෙන්නේ 2020 වසරේ පාර්ලිමේන්තුවෙන් අයවැයදි සම්මත කරගත්ත බිලියන 2850ක් ණය ගන්න කෝටි 285000ක් ණය ගන්න නමුත් අපිට ණය වාරික පොලිය ගෙවන්න තිබුණේ කෝටි 200ක්. ඒතර කෝටි 200ක් ණය වාරික පොලිය තියෙද්දි කෝටි 285000ක් ණය ගැනීම සඳහා පාර්ලිමේන්තුව අනුමත කරගත්ත. ඒ 2020 වසරේ. 2021 වසරේ අපේ ණය වාරික පොලිය තිබුණේ කෝටි 215000යි ගෙවන්න. බිලියන 2150යි. නමුත් පාර්ලිමේන්තුවේ අපි අනුමත කරගත්ත බිලියන 2950 කෝටි 295000ක් ඒ ණය ගැනීම සඳහා මේ වසර දෙක තුල තමයි ලංකා ඉතිහාසයේ වැඩිම මුල් අසනාට මන්ත්‍රීවරුන් ණය ගත්ත අවස්ථු දෙක. ඒ නිසා මේ වන විට රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් ආණ්ඩුව රජයේ සියන පරිදි 101%ක් වෙලා තියෙනවා. නමුත් අපි ද කියනවා ඒක 101%ක් නෙමෙයි 108%ක් කියලා. දළ දේශීය නිෂ්පාදනය 108%ක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම රජය මේ ණය කලඹට එකතු කරලා නැහැ. බිලියන 1430ක් වෙන රාජයේ අනුබද්ධ ආයතන ගත්ත ණය කෝටි 143000ක ණය ප්‍රමාණයක් තියෙනවා. රාජ්‍ය ණය කලඹට එකතු වෙච්ච නැති ඒකත් එකතු වුණොත් බිලියන කෝටි 16 ලක්ෂයකටත් වඩා වැඩි ප්‍රමාණයක් රාජ්‍ය ණය තියෙනවා. මේව අනිවාර්යයෙන්ම රජය ගෙවිය යුතු ණය. ඉතින් මේ තත්ත්වය තුළ රාජ්‍ය ආදායම වගේ තුන් ගුණයක් වියදම තියෙද්දි අපේ රටේ වත්කම දළ දේශීය නිෂ්පාදනයේ 2019 වසරේ ඩොලර් බිලියන 84.6ක් තිබුණා. ඒක සාමාන්‍ය 2019 20 ඩොලර් එකක් තිබුණ රුපියල් 180 185යි. ඒ විදිහට ගත්තී කෝටි සාමාන්‍ය කෝටි 14 ලක්ෂයක් විතර. අද වෙද්දී අපේ රටේ වත්කම දළ දේශීය නිෂ්පාදනය 2019ට සාපේක්ෂව අඩු වෙලා ඩොලර් බිලියන 80ට අඩු වෙලා තියෙනවා. 2020 වසරේ දළ දේශීය නිෂ්පාදනය සමස්ත දළ දේශීය නිෂ්පාදනය අපේ රටේ වත්කම ඩොලර් බිලියන 80යි. ඒ අවසරයේදී ඩොලර් එකක් රුපියල් 185යි 185ක් නම් බලපුවම කෝටි 14 ලක්ෂ 80000ක් පමණ සමස්ත රටේ වත්කම. සමස්ත රටේ වත්කම කෝටි 14 ලක්ෂ 80000ක් වෙද්දී අපේ රටේ සමස්ත ණය ප්‍රමාණය රජයේ පවසන පරිදි කෝටි 15 ලක්ෂයට වැඩි වෙලා තියෙනවා. අර අනිත් රාජ්‍ය ආයතන ගත්ත ණය ප්‍රමාණයත් එක්ක බලපුවම කෝටි 16 ලක්ෂය පමණක් වෙනවා. ඒකතකොට දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 105ක් 106ක් පමණ රාජ්‍ය ණය තියෙනවා. එතකොට ආදායමට වඩා තුන් ගුණයක් විතර අපි ගෙවන්න තියෙද්දි අපේ ආදායම සහ වියදම් වැඩි වෙලා තියෙද්දි අපේ සමස්ත වස්කමරත් වඩා ප්‍රමාණයක් රටේ ණය වෙලා තියෙන නිසා තමයි අපේ රට දැන් මේ වන විට විශේෂයෙන්ම ශ්‍රේණිගත කිරීම ආයතන වලින් අපිව පහළට දාලා තියෙනවා. රටක මූල්‍ය ස්ථාවරය බලන්න ක්‍රමකවේද කීපයක් තියෙනවා. ආයෝජකෙක් ලංකාවට එද්දි අපේ රට රෙද්දි ඒ රටේ ආයෝජනය කරන්න ඔවුන් බලනවා ඒ ණය ශ්‍රේණිගත කිරීම ආයතන මේ රටට දීලා තියෙන ඒ ශ්‍රේණිය කුමක්ද කියලා. අද වෙද්දි මේ වන විට ණය ශ්‍රේණිගත කිරීම ආයතන තුනකින් මේ ඉතා 25ට දාලා තියෙනවා. මේ අවසර වන විට S&P ආයතනයේ CCC තත්ත්වයට දාලා තියෙනවා. Moody's CAA තත්ත්වයට දාලා තියෙනවා. Fitch CCC තත්ත්වයට දාලා තියෙනවා. මේ තත්ත්වය තුල මේන් පහළට වැටුණොත් අපි බංකොලොත් රට බාටපත් වෙනවා. අද මේ තත්ත්වයේ තියෙන රටවල් ලෝකයේ තියෙන්නේ තුනක් පමණයි. කියුබාව, කොන්ගෝව සහ මොසැම්බික් රාජ්‍ය පමණයි මේ තත්ත්වයෙන් ණය ශ්‍රේණිගත වලින් පල්ලෙහාට දාලා තියෙන්නේ. අපිට ණය ගන්න බැරි තත්ත්වයක් තියෙනවා මේ තත්ත්වය තුල. මේක තුල මේ තත්ත්වය තුල අපිට ආයෝජකය මේ රටට එන්නේ නැහැ. ආයෝජකය එන්නේ නැති තුල අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. අපිට විශේෂයෙන්ම ඩොලර් ප්‍රශ්න, සංචිත ප්‍රශ්න. අපිට මේ කොවිඩ් ප්‍රශ්නයත් එක්ක සංචාරකය අඩු වෙලා තියෙනවා. මම දැක්ක ඊපෙර දා වෙළඳැමතුමාත් සමග සාකච්ඡාවේදී අපි හර්ෂ සිල්ලා මහත්තයා කතා කරා කදී මොකද්ද මේකට තියෙන උත්තරය කියලා ඇහුවා. ඒතකොට එතුමා කිව්වා අපි රට විවෘත කරනවා. රට විවෘත කරනවා සංචාරක එනවා සංචාරක ආපුවා සංචාරක ඩොලර් ගේනවා ඒ ඩොලර් මේ රටේ විකුණත් වියදම් කරද්දී රුපියල් බවට පත් වෙනවා ඒක සංචාරක වලට එකතු වෙනවා කියලා. එතකොට විශේෂයෙන්ම පුලුවන්සරණ පුදු මන්ත්‍රීතුමනි ලංකාවට වැඩිම සංචාරක ආවේ 2018 වසරේ 24 ලක්ෂයක්. ඒ වෙලාවේ හම්බුනේ ඩොලර් බිලියන 4යි. එතකොට දැන් මේ සංචාරක එන්නේ නැතුව ඩොලර් ටික කොහමද හොයාගන්නේ? අපිට දැන් අපේ මේ තත්ත්වය තුළ පසුගිය මේ ආනයනේ සීමා කිරීම තුළ හැබැයි ආනයනේ සීමා කිරීම තුළත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩි ගියා තියෙනවා. සීනි වැඩියෙන් ගෙනල් තියෙනවා පොල්තෙල් වැඩියෙන් ගෙනල් තියෙනවා කොත්තමල්ලි එතකොට ඒ කරවල ඒ සෑම දෙයක්ම පිටි මේ සෝයා බෝංචි එතකොට ඒ වගේම උම්බලකඩ මේ හාල් මැස්සෝ මේවා විශාල ප්‍රමාණයක් 2019 ට සාපේක්ෂව වැඩියෙන් ගෙනල් තියෙනවා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගේන්නත් වැඩියෙන් මුදල් වියදම් වෙලා තියෙනවා ඩොලර් එකේ වැඩිවීම පමණක් මේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා ඉතින් මේ තත්ත්වය තුල අද වෙද්දි ඩොලර් සංචිත මම හිතන්නේ ඩොලර් බිලියන 2.5ට පමණ වෙලා අඩු වෙලා තියෙනවා ඩොලර් බිලියන 3ක් ඒකෙන් රත්තරන් තියෙන ඩොලර් මිලියන 500ක රත්තරන් විකුණන්න නැතුව ඒක මුදල් කරගන්න බෑ එතකොට ඩොලර් බිලියන 2.5ක් තියෙද්දි මාසෙකට ආනයනය සඳහා ඩොලර් බිලියනයක් යනවා තව මාස 5ක් මේ අවුරුද්දට තියෙනවා අපිට වියදම් කරන්න එතකොට මේ මාස 5 තුල මේ අවසර මේ අවුරුදු මාස 5 තුල තව ඩොලර් බිලියනක් අපි ණය ගෙවන්න ඕන එතකොට ඩොලර් බිලියනක් ණය ගෙවන්න ඕනේ මාස 5ට තව ඩොලර් බිලියන 5ක් ඕනේ පිටරටින් බඩු ගෙන්න එතකොට ඩොලර් බිලියන 6යි එතකොට අපි ළඟට එතකොට අපිට තියෙන ඩොලර් බිලියන 2.5යි එතකොට කොහමද ඩොලර් නැතුව අපිට ඉදිරියට ප්‍රශ්න ඇති වෙන්නේ මේ වෙන විට අපේ ඛනිජ තෙල් බිල ගෙවන්න තියෙනවා තව ඩොලර් බිලියන 1.3ක් පමණ ඒකටත් අවශ්‍යයි ඉතින් මෙහෙදී අපි අතමාරු විදියට බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 250ක් ඉල්ලන්න යනවා අපිට ආරංචි විදියට දැන් මේ වන විට බංග්ලාදේශයේ මහ බැංකුව අපේ ලංකාවේ ටෙලිෆෝන් කෝල් වලට ආස කරන්නේත් නැහැ ඒගොල්ලෝ අපිට සල්ලි දෙන්න යන්නේ ඒගොල්ලන්ගේ ප්‍රෙස්ටිජ් එක දියන් අපි බංග්ලාංකාවටත් ණය දුන්නා කියලා ඒවා මාස 3-4 අතමාරු ඊට පස්සේ ඉන්දියාවෙන් සාක් රටවල අපේ සාක් සංවිධානය විසින් ඩොලර් මිලියන 400ක් දෙන්න යනවා ඒක මාස 6කට දෙන්නේ ඊට පස්සේ IMF ජාත්‍යන්තර මූල්‍ය අරමුණ ඩොලර් බිලියන මිලියන 800ක් ඒ ඩොලර් මිලියන 800 මේ අවුරුද්දේ හම්බෙන්නේ නැහැ ලබන අවුරුද්දේ හම්බෙන්නේ මේ තත්ත්වය තුළ මේ වසර අවසාන වෙද්දි විශාල ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා මං හිතන්නේ ඒක තේරුම් අරන් වෙන්න ඇති අපේ අතිගරු ජනාධිපතිතුමා එතුමාම කිව්ව කවදාකවත් මේක ආපහු ගන්න නැහැ කියලා දැන් ආනයනය කිරීම සඳහා රසායනික පොර ආනයනය කිරීම සඳහා නැවතත් ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙන්නේ මේ රසායන පොර ප්‍රශ්නයත් එක්ක රටේ ආහාර හිඟයක් ඇති වෙයි කියන බයට වෙන්න ඇති මං හිතන්නේ හැබැයි මේක ඒ ගැසට් එක ගහද්දී අර වකුගඩු කියන බඳ ප්‍රශ්නේ අමතක වෙලා වෙන්නේ නැති මං හිතන්නේ වකුගඩු රසායනික පොර නිසා වකුගඩු නරක් වෙලා ජනතාව මේනවා කියලා ඉතාමත් කිඹුල් කඳුළු හිරු පාණ්ඩුව දැන් ඒ ගැසට් එක රිවර්ස් කරලා නැවත ගැසට් එක රසායනික පොර ගේන ගැසට් එකක් ගහලා තියෙනවා කියලා අපිට ආරංචි වෙලා තියෙනවා මේ තත්ත්වය තුළ විශේෂයෙන්ම ඉදිරියේදී රජයේගේ යුතුකම ජනතාව ජීවත් කරවීම අපි ඒකින්ද රටේ ජනතාවට කියනවා රටට කියනවා ඒ වගේම ආණ්ඩුවට කියනවා මේ රට ජනතාව ජීවත් කරවීම සඳහා වැඩපිළිවෙළ සකස් කරන්න කියලා එසේ නැත්නම් මේ ජනතාව 69 ලක්ෂයක් ජනතාව මේ ආණ්ඩුවට ඡන්දේ දීපු අය විශාල ප්‍රශ්නයකට ඇති වෙනවා ඒ වගේම සමස්ත 2 කෝටි 20 ලක්ෂයක් ජනතාවට විශාල ප්‍රශ්නයක් වෙනවා කිරිපිටි හිඟයි මේ දවස්වල
ගරුමන්තුතුමා අවසන් කරන්න කාලය
අවසන් මේ හිඟේ මත විශාල ප්‍රශ්නයකට ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා බොහොම ස්තුතියි
සුතී මේ ළඟට අතිගෞරවනීය අතුරුලේ රත්නහාමුදුරුවනේ විනාඩි 10 ඔබ වහන්සේට
12ක් තිබුණා මේ
විනාඩි 2ක් අඩු කරලා අපි හඳුරුවෝ
ගරු සභාපතිතුමනි අද අනුරු කුමාර දිසානායක මන්ත්‍රීතුමා ඉදිරිපත් කළ මහ බැංකුවේ වාර්තාව පිළිබඳව එහි කරුණු පිළිබඳ විවාදයක්. ඔහු පැහැදිලි කරපු විදියට ඉතාමත්ම බරපතල ආර්ථික අර්බුදයක් තියෙනවා. මං හිතන්නේ ඔහු ඉදිරිපත් කරපු සංඛ්‍යාලේඛන ගැන දත්ත ගැන ආණ්ඩුව මං හිතන්නේ විශේෂයෙන්ම මුදල් ඇමතුමා ඉන්නවා. එතුමා විධිමත් විදියට ඒ සඳහා උත්තර ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා මේ ආර්ථික අර්බුදය ලංකාවේ පමණක් නෙවෙයි මුළු ලෝකෙම තියෙනවා. ඒක කොරෝනා නිසා ඇතිවෙච්ච ආර්ථික අර්බුදයක් කියලා සමහර අය කියනවා. නැහැ. මේ ආර්ථික අර්බුද ඉතාම ගැඹුරු අර්බුදයක් බවට ලෝකෙ පත් වුණා. අපි දන්නවා 2013 ග්‍රීසි ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා. ලෙබනන් ආර්ථික 2017 දවන්ත අතිමහත් අර්බුදයකට මුහුණ දෙන්න පටන් ගත්තා. එක්සත් ජනපදය විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දුන්නා. ජපානය 2017 දවන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ දුන්නා. ඒවා කොරෝනා නිසා හෝ වෙනත් ප්‍රශ්නයක් නිසා නෙවෙයි මෙම ලෝක ආර්ථිකය තුල ඇති වෙලා තියෙන ප්‍රවණතාවය නිසා. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටකට ඇති වෙන අර්බුදයක් නැහැ. ශ්‍රී ලංකාව ගැන අර්බුදයක්මයි. ණයබරින් මිරිකුණු රට අන්තිම ණය නැත්තම් ජීවත් වෙන්න බැරි හිඟන තත්වයකට වැටිච්ච රටක් බවට පත් වෙලා තිබුණා. ඒ නිසා කිසි කෙනෙකුට 2005 හෝ 2000 හෝ චන්ද්‍රිකාගේ යුගය ගත්තොත් 94ට පසු යුගය හෝ උදාන වාක්‍ය නගන්න බෑ. 2002 2004 මරු ෂෝක් රනිල් මහත්තයා ආපු මෛත්‍රී මහත්තයා ආපු යුගයට වඩා හොඳයි කියලා කාටවත් උදාන වාක්‍ය කියන්න බෑ. අපි ගැඹුරු ආර්ථික අර්බුදයක් ලෝකෙත් තියෙනවා විශේෂයෙන්ම කොරෝනා වෛරස් තත්ත්වයත් සාරාන්ගේ බෝම්බයක් නිසා ලංකාව ක්ෂණික අර්බුදයකට මුහුණ දුන්න එකක් තමයි සංචාරක කර්මාන්තය වර්ධනය වුණා ඉබේම වගේ බිලියන ඩොලර් බිලියන 7කට. ඒක සම්පූර්ණයෙන් අද කඩාගෙන වැටලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මැද පෙරදිගත් කොරියාව සහ වෙනත් රටවල ජීවත් වෙන අයගෙන් අපට ලැබිච්ච ඩොලර් බිලියන 5ක වගේ මුදලක් අපට වාර්ෂික වහිමුණා. සෑහෙන ප්‍රමාණකින් අඩු වුණා. දැන් අපි මම මගේ කාල වේලාව බොහොම සීමිත නිසා මම කෙලින්ම කරුණු දෙක තුනකට එන්නම් කෙලින්ම කියන්න. ඩොලර් බිලියන 5ක් අපි ගෙවන්න ඕන තෙල් සහ ගල්ලංගුරු ගෙන්නන්න. මේ බිලියන 5 අපි කොහොමද සොයාගන්නේ? සංචාර කර්මාන්තයෙන් අපිට බිලියන 7ක් ආව, තෙල් හා ගල්ලංගුරු ගෙන්නන්න අපට විශාල මුදලක් ආයෙනවා. ඊළඟට වාහන හා අමතර කොටස් සඳහා අපට විශාල මුදලක් වැය වුණා. ඊට පස්සේ ඖෂධ, ඊට පස්සේ වෙනත් ආහාර වර්ග, උදාහරණයකට ගත්තොත් ආහාර වර්ග සඳහා ඩොලර් බිලියන 2ක් පමණ, එකහමාරක් පමණ මුදලක් අපට වාර්ෂික වීදම් කරන්න සිද්ධ වුණා. ආහාර පාන, ආහාර විතරක් නෙවෙයි අනිත් ඒ අතිරේක ද්‍රව්‍යත් එක්ක ඇතුළත්ව ගත්තට පස්සේ රටක් හැටියට ගත්තම මේක විශාල මුදලක්. අපි කෘෂිකර්මාන්තය ගත්තොත් ලංකාවේ භූමියෙන් අතිවිශාල ප්‍රමාණයක් නාගරීකරණය වෙලා තියෙන්නේ. 10%ක් වගේ පුංචි ප්‍රමාණයක්, 90%ක් මුළු ශ්‍රී ලංකාව තවම ගමක්. ඒ වගේම විශාල ජනතාවක් ජීවත් වෙනවා ග්‍රාමීය ප්‍රදේශවල. අපි මේ ගැන විශ්ලේෂණාත්මකව මම කරුණු කියන්න ගියොත් මගේ කාලය ඉතාමත් අඩු වෙනවා. අපි කෘෂිකර්මාන්තයේ දායකත්වය 27%ක් පමණ වෙනවා දායකත්වය. අපි ලබා ගන්න ආදායම 7%ක් වගේ ඉතාම අඩු ප්‍රමාණයකට වැටිලා තිනවා කෘෂිකර්මාන්තයේ ආර්ථික දායකත්වය. ඔබට හිතා ගන්න පුළුවන් ගොවි ආර්ථිකයේ ගොවිය කොච්චර දිලිඳු වෙන්න ඕනද කියලා. ගොවි ආර්ථිකයෙන් ලබා ගන්න ප්‍රමාණය. අද මට කලින් කතා කරපු මහත්මිය මන්ත්‍රීතුමිය කතා කරා මේ වතුකරේ තත්ත්වය. වතුකරේ ඉතාම කාලකණ්ණි තත්ත්වයක් තියෙන්නේ. අද කතා කරනවා මේ දැරිවියක් මෙහෙකාර සේවයේ යොදා ගැනීම ගැන. ඒකට ඇත්ත වශයෙන්ම නීති අවශ්‍යයි, ඒකට දඬුවම් දීම අවශ්‍යයි, ඒක අපේ රටට විශාල නිඳාවක්. ඒක ඒ සිද්ධි එකක් පමණයි වගේ සිද්ධි විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒක නෙමෙයි මම අද මේ මාතෘකාවට අදාළව කතා කරන්නේ. වතුකරේ ජනතාව අපි පුරවැසිය හැටියට පිළිගත්තා නම් එයාට ගෞරවනීය ජීවිතයක් අවශ්‍යයි. අද මේ තේ ආර්ථිකය ගැන කතා කරනවා. අද අපි සේරම දඟල ඩොලර් බිලියන 1.5යි ගෙන්නන්නේ. අපි කියනවා මේ අපරල් ගාමන්ට් එකේ මෙන්න මෙච්චර ගෙන්නනවා, අපේ ප්‍රමාණය මෙච්චර ඩොලර් ගානක් හම්බ වෙනවා, ඔක්කොම බොරු. ඒ කියන්නේ අපි ගත්තොත් රෙදි වලට යන මුදල් ටික ඔක්කොම ඩොලර් බිලියන 5ක් කිව්වට ඒකේ රෙදි වලට ගිය මුදල් ටික ආපහු එරියට පස්සේ අපට ඩොලර් බිලියන 1.5ක් වගේ මුදලක් හම්බ වෙන්නේ. ඒ කියන්නේ 1 මිලියනක් ලක්ෂ 10ක් පමණ එකෙන් අපි මේ කර්මාන්තේ වටා ජීවත් වෙනවා. ඒවයි කඩාවැටීම් සිද්ධ වෙන්නේ. වරක් මුදල් ලැබෙනතුමාම කිව්වා මේ අපිට අපරල් ඉන්ඩස්ට්‍රි එකේ රෙදි යවුවට පස්සේ මුදල් හම්බෙන්නේ නැහැ කියලා දැන්. ඒ කියන්නේ ඒ සමාගම් වල, ඒ කියන්නේ ජපානයේ මිලදී ගැනීම හැකියාව 50%කින් අඩු වෙලා තියෙනවා. යුරෝපයේ අඩු වෙලා තියෙනවා. එතකොට මේ වගේ අපරල් ඉන්ඩස්ට්‍රි එකක්, ඒ කියන්නේ දවැන්ත කාර්මීකරණයක් මත අපි කර්මාන්ත පටන් ගත්තත් ඒ වයින්වත් අපට උත්තර හම්බෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද උත්තරය? මගේ කාලයට අනුව මම උත්තර දෙක තුනක් කියන්නම්. දැන් අපි ගොවිතැන පිළිබඳ ප්‍රතිපත්තියකට ආව වස විසින්තර ගොවිතැන කියලා. මම හිතන්නේ විපක්ෂයෙන් ඒකට ලොකු විරෝධයක් ආයෙන මම එන සතුටු වෙනවා. මොකද එයා ග්‍රීන් පාටිත් එක්ක දැන් විසුමුකුත් අස්සම් කරලා තියෙනවා. නමුත් මේකේ ක්‍රමයේ පිළිබඳ ප්‍රශ්නයක් එකවරට කරන්න පුළුවන්. සමහර අය කියන ගිය පාර කරන්න ගිහිල්ලා මේක අනගත්ත කඩාවැටුන ගියවර රසායනික පොහොර තහනම් කරන්න කිසිම තීන්දුවක් ගත්තේ නැහැ. ගොවියන්ට රසායනික පොහොර නොදියරින තීන්දුවක් ගත්තේ නැහැ. අපි කරේ හානිකරම වූ ග්ලයිපොසේට් තහනම් කිරීම පමණයි කළේ. අපි අත්හදා බැලීම කරේ අක්කර 25000ක වගේ කෙටි භූමියක. ඒ නිසා ගිය පාර මේ සම්පූර්ණ රසායනික මේ වගාවකට ගියයි කියලා කියන්න බෑ. නමුත් දැන් ජනාධිපතිතුමා ඉතා බරපතල කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ කැබිනට් පත්‍රිකාවේ පුනර්ජනනීය බලශක්තියට යන්නත්, ඒ වගේම කෘෂිකර්මාන්තයේ සම්පූර්ණයෙන්ම ඕගනික් කරන්න තීන්දුවක් කරන් තියෙනවා. මේක ඉතාම බරපතල තීන්දුවක්, විප්ලවීය තීන්දුවක්. ඊට කලින් මාස ගණනකට කලින් මේ ආණ්ඩුව යටතේම තීන්දුවක් ගත්තා තවත් මෙගාවොට් 300ක ගල්ලංගුරු බලාගාරයක් ඉදිකරන්න. මුළු ලෝකෙම ගල්ලංගුරු බලාගාර වහද්දී ලංකාවේ මෙගාවොට් 300ක ගල්ලංගුරු බලාගාරයකට තීන්දුව ගත්තා. අද මං හිතන්නේ අපේ මුදල් ලැබෙනතුමාටත් අනිත් අයටත් තියෙන්නේ ආණ්ඩුව මුකුත් කරන්න ඕනේ නැහැ, විදුලි බල මණ්ඩලයට කියන්න සෝලා ඉදිකරගන්න මිනිස්සුන්ට නිදහසේ ඉඩ දෙන්න කියලා. අද ජනාධිපතිතුමා මේක තීන්දුව කරපු ගමන් මගේ පිටරට ඉන්න මිත්‍රයෝ ලාංකිකයෝ, හැබැයි කෝටි ගණන් ධනෙත් නැහැ, ඒගොල්ල කැමතුණා විශාල කර්මාන්තයකට ඕගනික් කර්මාන්තයක් පටන් ගන්න. ඒගොල්ලන් මගෙන් නිතරම අහුදේ තමයි මේ කර්මාන්තය පටන් ගන්න අපි සල්ලි දාන්න කැමති. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ රජය ගත්ත තීන්දුව ස්ථිරද හරිද කියන තීන්දුව. ඉතින් දැන් විපක්ෂය කියන මම නම් දන්නේ නැහැ රසායනික පෝර ගේන තීන්දුවක් ගත්තද නැද්ද කියලා. ඒක ආණ්ඩුවේ තීරණයක්. නමුත් මම එකක් කියන්න ඕන, මේ වසවිසෙන්තර ගොවිතැනින් තමයි උත්තරේ හම්බෙන්නේ. ඒක කරන ක්‍රමයේ ප්‍රශ්න ඇති. ආණ්ඩුව ඉක්මනින් ක්‍රියාවට නැගීමේ ප්‍රශ්න ඇති වෙනම කතාවක්. නමුත් ආණ්ඩුව හිටියත් විපක්ෂයේ බලයේ හිටියත් එකම විකල්පය අද මිනිස්සු කතා කරන්නේ මොනවද? අපිට කන්න බොන්න ඕන. 70 අර්බුදය කියන්නේ මොකද? හාල් පොලි. ඒ කියන්නේ ආහාර ප්‍රශ්නය. අක්කර ලක්ෂ 60ක් තියෙන රටේ අපේ රටේ ආහාර ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනවනම් ඒක අපේ පාලකයන්ගේ අදූරදර්ශී අඥාන ආත්මార్థකාමී භවයේ ප්‍රතිඵලයක් නිසා මේ රටේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක.
ඔබ වහන්සේට තව විනාඩි දෙකයි හඳුන්නේ.
ඒක මේ රටේ ප්‍රශ්නයක් නෙවෙයි. අපේ රටේ ජලජ භූමිය අක්කර ලක්ෂ 20ක පමණ ජලජ භූමියක් ලංකාව පුරා තියෙනවා. අපි මොනවද මේ ජලජ භූමිය වලින් අරගෙන තියෙන ප්‍රතිපලයි කියලා මම අහන්න කැමතියි. අපි කිසිම මේවෙන් වැඩ අරගෙන නැහැ. ඊළඟට ගල් නඟුරු සම්බන්ධයෙන් ගල් නඟුරු තියෙන රටවල් ඉතාලිම තීරණ ජර්මනිය හොඳම උදාහරණේ. තීන්දුව ගනිද්දී අපට කොන්ද පණ ඇතුව තීරණයක් ගන්න බැරි වුණා. 2017 චීනයක් ශ්‍රීලංකාව වගේ රටවල් ඉතා පැහැදිලි තීරණ ගත්තා. වීජින් නගරේ 2025 වෙනකොට සියලුම කාර් 100% ඉලෙක්ට්‍රික් වලින් දුවන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ප්‍රවාහන අද ඉන්ධන වියදම් වීම කියන්නේ පිටරට සල්ලි යදින මාර්ග තියෙනවා. එක මාර්ගයක් තමයි වාහන වලට අපිට විශාල ඉන්ධන ප්‍රමාණයක් යනවා. බල ශක්තියේ විශාල ඉන්ධන ප්‍රමාණයක් යනවා. මේ දෙක නවත්ත ගන්න තියෙන ක්‍රමය මොකද්ද? අපට ආහාරයි තෙලුයි ප්‍රශ්නේ විසඳන්න පුළුවන් නම් ආර්ථිකය එක පැත්තක් විසඳෙනවා. මේක විසඳන්න යද්දි සල්ලි හොයන්නේ කොහොමද? සල්ලි හොයන්න ක්‍රම තියෙන ඕන තරම්. ලෝකේ ගියාණ්ඩුව කාලේ ඉන්දියාවේ මිලියන 100ක් දුන්න සෝලා ගන්න කියලා 7-5 එකෙන් වැඩ ගත්තේ නැහැ. චීනෙන් ඩොලර් බිලියන රුපියල් මිලියන 100ක් හම්බුණා 16යි කරන්න කියලා ගියාණ්ඩුව කාලේ 7-5ක් ගියාණ්ඩුව කාලේ ගත්තේ නැහැ. ඒවට ඉඩ දුන්නේ නැහැ. දැන් මේ ආණ්ඩුව ඒ ග්‍රීන් ක්‍රෙඩිට් එක යටතේ අපි කොච්චර ලෝන් අරන් දිනවද? අපේ සමහර ලෝන් අපි විදේශ වලින් අරන් තියෙන්නේ 100%. ඒක ගියාණ්ඩුවත් කළා තියෙනවා, මේ ආණ්ඩුවත් කළා තියෙනවා. ඉතින් මේ අන්ධය වගේ අපි අතපත ගාමින් ඉන්නේ. මෙච්චර ලස්සන රටක් මේ තරම් ණය කන්දක අපි හිර කරා නම් කිසිම ආණ්ඩුවකට උදන් අනන්න බෑ. මොකද්ද මේ ඒක පුජ්‍ය ආදායම කියන්නේ? පට්ට බොරුවක්.
ඔබ වංශකේ කාලය අවසන්.
අලි බොරුවක්. ලෝකෙන් ණය අරගෙන අපේ සාක්කුවට දාලා කියනවා හැම එකාගේම මේ වර්ධනය වෙලා කියලා. අනික ආර්ථික වර්ධන වේගය ගියාණ්ඩුව කෑ ගැහුවා 2010-15 අපි ලොකු වර්ධන වේගයක් පට්ට බොරු. ඊළඟට රණි මහත්තයයි මෛත්‍රී මහත්තයා ආණ්ඩුව කුව මාර ආර්ථික වර්ධන වේගයක් තියෙන දැන් නගිනවා කියලා පට්ට බොරු. ඒ නිසා ආර්ථික වර්ධන වේගය කියන කතාව ලෝකයේ දැන් නිර්ණායකයක් විදිහට පිළිගන්න නිර්ණායක නෙවෙයි. අද නිර්ණායක මනින ක්‍රමයක් තියෙන ගරු සභාපතිතුමනි. මොනවද මේ නිර්ණායක? මිනිසුන්ගේ සෞඛ්‍ය ප්‍රතිශක්තිකරණ හැකියාව, ඒ වගේම මිනිසුන්ගේ ආයු කාලය, ඒ වගේම මිනිසුන්ගේ සතුටින් ඉන්න එක. මෙන්න මේව මත තමයි අද ආර්ථික දත්ත හැටි කියන්නේ හැපි ඉන්ඩෙක්ස්. ඒ වගේම මේවා ගැන කිසිම අදහසක් සැලකිල්ලක් අපි යොමු කළ නැහැ සභාපතිතුමනි. ඒ නිසා මේ රට ගොඩ ගන්න පුළුවන් එකම දේ කෙලින් කිව්වොත් ප්‍රවාහණයටත් සෞඛ්‍යයටත් බලශක්තියටත් ඒ වගේම අනිත් පැත්තෙන් අපි ගත්තොත් ගොවිතැනට අපි ගත්ත පියවර අපි ආසාවෙන් ඉන්න එක ජයග්‍රහණය කරන්න. රටට ආදරේ මිනිස්සු මහා බලාපොරොත්තුවක් තියන් ඉන්න මේ මහ පොළොව සූපත් කරන්න. නමුත් අපිට ඒකට වැඩපිළිවෙලක් නැහැ. අපි සියලු දෙනාම ආණ්ඩුව තීන්දුව ගත්තනම් අපි විපක්ෂයයි සියලු දෙනාම කිසිම වාද වේදයකින් තොරව විප්ලවයක් හැටියට මේ පොළව සුවපත් කළා. අපේ ජනතාව රෝගී වීමෙන් අපි ගලව ගන්න ඕන. 2005 5000ක් වෙච්ච පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය අද 26000ක් කියලා දිනනවා. අද ලක්ෂයකට වැඩි වහුගොඩ රෝගීන් සංඛ්‍යාලේකන බොරුයි කියලා කාටද කියන්න පුළුවන්? මේකේ බහුතරයක් සාධක තියෙන්නේ අපි ගෙන ආපු මේ රසායනික පොහොර මත බව, ඒ වගේම හෙළන ලද විෂ උග්‍ර විෂ නිසා බව ඉතා පැහැදිලිව සෞඛ්‍ය සංවිධාන ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවාර්තා ඉදිරිපත් කළා තියෙනවා.
අපේ අන්දර අවසන් කරමු.
මම අවසන් කරන සභාවෙන් ඒ නිසා අපි කරුණා කළා මේ රටේ ආර්ථික දවැන්ත ආර්ථික අර්බුදයක් තියෙනවා. අපි ණය ගත්තේ මොන වටද? හයිවේ හදලා අපට ඇති වැඩක් තියෙනවද? ආයදා හම්බ වෙනවද? ක්‍රිකට් පිටනේ හදලා වැඩක් තියෙනවද? අපි වගේ දුප්පත් රටකට ගැලපෙන ආර්ථිකය මොකද්ද කියන එකට ගියාණ්ඩුව හරි තීරණයක් ගත්තෙත් නැහැ, මේ ආණ්ඩුව හරි තීරණයක් ගත්තෙත් නැහැ. අපි ආණ්ඩුවේ ඉඳන් කියනවා ඉතා පැහැදිලිව, අපි ආණ්ඩුවේ ඉඳන් කියනවා හරි තීරණේ ගන්න ජනතාව සූදානම්. මේ කොරෝනා ආර්ථික අර්බුදය අපට ආශිර්වාදයක් කරගෙන නැගිටින්න පුළුවන්. මම අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබ වහන්සේට. මේ ළඟට ගරු දයාශ්‍රී ජයසේකර මැතිතුමා විනාඩි 10ක් තියෙනවා ඔබතුමාට.
ගරු මුලසරණාරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද මේ මහ බැංකුවේ වාර්ෂික වාර්තාව පිළිබඳව මේ අතිකරණ ලද සංවාදයට සම්බන්ධයෙන් ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම අද රටේ ආර්ථිකය පිළිබඳව විවිධ අදහස් ගණනාවක් විපක්ෂයත් මතු කරන අවස්ථාවක් තිබෙනවා. මම හිතන්නේ එයාට තියෙන ප්‍රධානම අර්බුදය තමයි මේ මුදල් සංචිතය පිළිබඳ තියෙන ප්‍රශ්නේ. සංචිතය එකතු කරගන්න අපිටත් පුළුවන්, ණය අරගෙන පුළුවන් තරම් සංචිත වැඩි කරගන්න. සංචිත වැඩි කරගත්තයි කියලා රටේ අපිට සන්තෝෂයක් හම්බෙන්නේ නැහැ. මොකද හේතුව අපි ඊට වැඩිය වැඩි ගාණකට අපිට ගෙවන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් මේ ගන්න හැම ණයකටම අද වෙනකොට තව තවත් වැඩි වැඩියෙන් එකතු කරලා ගෙවන්න තියෙන තත්ත්වයක් අපිට ඇති වෙලා තියෙනවා. ඒ නිසාම අනික් පැත්තට රටට එන බර කොයිතරම් ප්‍රමාණයක්ද කියන එක ගැන අපි සියලු දෙනාම කල්පනා කරන්න ඕනේ. මේක හරියට අර අපි ඩිපොසිට් එකක් තියාගෙන වෙනතම් වලින් ණය ගන්නවා වගේ වැඩක් මේ කරන්නේ. ඒ නිසා අපි අපේ ආර්ථික වැඩපිළිවෙල තුල මං හිතන්නේ පෞගිය කාල වකවානුව අපි දැක්කේ මූලික වශයෙන් අපේ මිනිස්සුන්ගේ අතට මුදල් එන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. අපේ ආණ්ඩුව එනකොට අපි දන්නවා මිනිස්සු ලීසින් වාහන විතරක් තිබුණා ගාල් කරලා හැම තැනකම ලංකාවේ ලීසින් කම්පැනි වල. නමුත් ක්‍රමානුකූලව මේ අතට මුදල් එන ක්‍රමවේදය ගෙනාවේ අතිගෞරව ජනාධිපතිතුමා ගෙනාපු ඒ ටැක්ස් බෙනිෆිට් එක නැත්තම් බදු මුදල් නැත්තම් බදු අය කිරීමේ ක්‍රමවේදය යම්කිසි විදියකට ක්‍රමානුකූලව ලිහිල් කිරීමේ ප්‍රතිපත්තියක් විදිහට තමයි මේ ක්‍රියාදාමය ඇති වුණේ. නමුත් අවසනාවකට ඒ தත්වය තුළ ඒ ආර්ථික වශයෙන් ගන්න තිබිච්ච ශක්තිය පල්ලෙහා හිටපු අපේ ව්‍යාපාරිකයන්ට ගන්නම්ුණේ නැහැ. උන්ට සම්පූර්ණ විශාල කඩාවැටීමකට ලක් වුණා මේ කොවිඩ් අර්බුදයත් එක්ක. ඒ නිසා තමයි පර්සනල් ඉන්කම් ටැක්ස් නැත්තම් පෞද්ගලිකව ගත්ත ආදායම් බදු ප්‍රමාණය අඩු කරලා ඊළඟට වැට් බදු ප්‍රමාණය අඩු කරලා රටට ආපහු ඇතුළත මුදල් සංසරණය වෙන ක්‍රියාදාමයක් ඇති කරා. පෞගිය කාල වකවානුවේ අපි දැක්කා 2019 අග වෙනකොට නැත්තම් මැදාරී වෙනකොට මිනිස්සු සම්පූර්ණයෙන් තමන්ගේ මුදල් ටික එළියට දාන්නේ නැතුව සංසරණය කරන්නේ නැතුව තමන්ගේ අතේ තියාගත්ත මුදල් ප්‍රමාණයක් තියා ගැනීම තුළ විශාල අර්බුදයක් තිබුණා. අපි ඒක නිදාස් කරන්න තමයි මේ ක්‍රියාදාමයෙන් පටන් ගත්තේ. නමුත් අවසනාවකට අපිට කොවිඩ් අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ අර්බුදය ලංකාවේ ආණ්ඩුව ගෙනාපු අර්බුදයක් නෙවෙයි. මේක ලෝකයේ හැමතැනකම ඇති වුණ අර්බුදයක්. නමුත් අපිට ඒකට අපි අද සාර්ථකව ක්‍රමානුකූලව මුහුණ දෙමින් ඉන්නවා. අපේ වැක්සින් කරන්නේ නැත්නම් අපේ වැක්සින් ටික ලබා දෙන වැඩපිළිවෙල ඉතාම සාර්ථකව ලෝකේ රටවල් ගණනාවක තියෙන ඉතාම ඉහළ තැනක අපි ක්‍රියාත්මක කරගෙන යනවා. විශේෂයෙන් පෞගිය සති කීප අපි මුදල්මත්තුමා අපේ සියලු දෙනාම ගෙන්නලා මේ එක්ස්පෝර්ට් එක වැඩි කරගන්නේ කොහොමද? අපනෑනේ වැඩි කරගන්නේ කොහොමද? මට මතකයි ඒ කාලේ රයිල් වික්‍රමසිංහ මැත්තෝ අපේ එරන් වික්‍රමසිංහ රත්න මැත්තුමාලගේ නායකතුමා ඒ කාලේ කිව්වේ ඩොලර් බිලියන 15ත් 20ත් අතර ප්‍රමාණයක් මේක වැඩි කරගන්න කතා කරන්න කියලා. හැබැයි අවශ්‍ය කරන හයිය දුන්නේ නැහැ. මේක තමයි තිබුණ ප්‍රධාන ප්‍රශ්නේ. ඇවිල්ලා මිනිසුන්ට තර්ජනය කරුවාට වැඩක් නැහැ. අපනෑනේ කරන්න අපනෑනේ ගන්න වහාම ගෙන්නන්න ඩොලර් බිලියන 20ක් 15ක් ඕනේ අපිට ලබන අවුරුද්ද වෙනකොට කියලා. නමුත් බැසිල් රාජපක්ෂ මැතිතුමා අපි ගිය සතියේ අපි කතා කරා ඒගොල්ලන්ගේ තියෙන ඇත්තටම තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. ඒවා ටික අරගෙන අපි එක එක ශේෂ්ත්‍ර සියලුම අපනෑන ශේෂ්ත්‍ර එකින් එක අරගෙන එතුමා අපිත් එක්ක සාකච්ඡා කරා. රෙදිපිලි අපනෑනේ කොහොමද කරන්නේ? ඒකට අවශ්‍ය කරන ප්‍රශ්න ටික මොනවද? කොහොමද විසඳන්නේ ආණ්ඩුවක් විදියට? ඊළඟට අනිකුත් බෝග විශේෂයෙන් පොල් තේ පොල් රබර් ඒ අමාත්‍යංශික ගැල් වෙන මිද ගත්තා. මේ විදියට අරගෙන හැම අමාත්‍යංශකම අපනෑන ශේෂ්ත්‍රයෙන් කොහොමද අපි විශාල ආදායමක් අපිට ලබා ගන්න කියන ක්‍රියාදාමය එතුමා ගිය සතිය අපිත් එක්ක මේ සති කීපෙම එතුමා කතා කරා. ඊළඟට සංචාරක ව්‍යාපාරය කොහොමද අපි ආපහු නැවත සංචාරක ව්‍යාපාරය වැඩි කරගන්නේ? අද ගිය අවුරුද්ද වෙනකොට 15,000යි අපිට ඇවිල්ලා තිබිච්ච සංචාරක හිටියේ. නමුත් අද අපි ක්‍රමානුකූලව මේ වැක්සීන් එක අපි ගහගෙන ගහන ගිහිල්ලා මේක සාර්ථක වෙච්ච ගමන් ඉතාම ඉක්මනින් අපි සංචාරක ව්‍යාපාරය ලංකාවේ නැවත ගේන්න වැඩපිළිවෙලක් අපි සකස් කරනවා. ඒ වගේම කියන්න කැමති විශේෂයෙන්ම අපි අපේ ලංකාවේ සංචාරක ව්‍යාපාරය අපේ ඩොලර් බිලියන 3ත් 4.5 අතර ප්‍රමාණයක් අපිට හැම අවුරුද්දකම බලාපොරොත්තු වෙන ඇවිල්ලා තිබෙන සමහර ලාවට. ඒ වගේම අපේ ලංකාවේ ඉන්න අය පිටරටට ගිහිල්ලා මේ වියදම් කරනවා 1.5 බිලියන් US ඩොලර්ස් නැත්නම් ඩොලර් බිලියන 1.5ක් හැම අවුරුද්දකම. මේක අපි කොහොමද මේ එළියට යන සල්ලි ටික වෙනුවට තව ප්‍රමාණයක් අපි ගෙන්න ගන්නේ කියන අර්බුදය තමයි අභියෝගය තමයි අපිට තියෙන්නේ. ඒ සඳහා තමයි අපි දැන් බලන්නේ
පුළුවන්තරම් ක්‍රමානුකූලව නැවත සංචාරක ව්‍යාපාරය ඉස්සරහට ගෙනිහිල්ලා වැඩපිළිවෙල සකස් කරන්න. ඒ සඳහා වන නීති රීති ශක්තිමත් කරලා ඒව සමහරව ලිහිල් කරන්න තියෙනවා ලිහිල් කරලා සංචාරකයන්ට ඇවිල්ලා අපිට මේ රටට ආදායමක් ගේන්න පුළුවන් වැඩපිළිවෙල අපි සකස් කරනවා. ඒ වගේම මම කියන්න කැමතියි මේ කෑෂ් ෆ්ලෝ එක අපි අදත් බලන්නේ ඒකයි. අපි හදන්නේ පුළුවන්තරම් මිනිස්සුන්ගේ අතර සල්ලි යන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙල සකස් කරන්න. දැන් ලෝකේ ඔබ දන්නවා අනෙක් රටවල් වල විශේෂයෙන්ම පිට රටවල් වල ඇති වෙලා තිබෙන තත්ත්වය දැන් චීනේ ගිය සති ඇති කරපු තත්ත්වය තමයි චීනේ මහ බැංකුව කිව්ව අනෙකුත් බැංකු වලට ඒගොල්ලෝ අතර තිබිච්ච මහ බැංකුව විසින් තද කරගෙන ඉන්න බැංකු වල තියෙන ප්‍රතිශතය 50%කින් අඩු කරා ඒගොල්ලන්ට කිව්වා මේක පුළුවන් තරම් මිනිස්සුන්ට දෙන්න ව්‍යාපාරිකයන්ට දෙන්න කියලා. ඒකෙන් තමයි ක්‍රමානුකූලව මේක ශක්තිමත් වුනේ. දැන් අපි පෞගේ කාලේ සිමිලර් පැකේජ් කියලා නැත්තම් අපි අපේ ව්‍යාපාරිකයන්ට දුන්න ශක්තිය 104ට පොලිය දුන්නේ අන්නේ වගේ වැඩපිළිවෙලක් තුන. මහ බැංකුව ප්‍රධාන බැංකු කරුවා විදිහට ඔවුන් තමන්ගේ අනෙකුත් අවශේෂ බැංකු වලට ඉඩ දුන්නා යම් කිසි ප්‍රමාණයක් රඳවා ගැනීමේ ප්‍රමාණය අඩු කරලා ඒ රිස්ක් එක මහ බැංකුව අරගෙන අනෙක් බැංකු වලට ගිහුවා ඔයාලා මේක දෙන්න පටන් ගන්න මෙතනින් මේක නැවත ක්‍රමානුකූලව නැගිටිනවායි කියලා. ඒක තමයි අපි කළ යුත්තේ. ඒකෙන් තමයි අපි ආර්ථික වර්ධනයක් ඇති කරගන්න ඕනේ. ඒ වගේම මිනිස්සු බය නැතුව ඉන්වෙස්ට් කරන්න නැත්නම් මිනිස්සු පුළුවන් තරම් ව්‍යාපාර වලට මුදල් යොදවන්න වැඩපිළිවෙල සකස් කරන්න යන්නේ එතනින්. මම හිතන්නේ මම කියන්න කැමති අපි මම මේ එන ගමන් කතාවක් අහගෙන හිටිය හරිසිල්ලා මැතිතුමාගේ එතුමා කිව්වා ආර්ථික තියෙන්න ඕනේ ආවෘත නම් ආවෘත විවෘත නම් විවෘත කියලා. එහෙම ආර්ථික නැහැ. ඒ ඉස්සර තමයි ආර්ථික විවෘත නම් විවෘත තිබුණේ ආවෘත නම් ආවෘත තිබුණේ. අපි දන්නවා ලීමන් බ්‍රදර්ස් කඩාවැටෙනකොට 2011 ගිහිල්ලා අපි දන්නවා බරක් ඔබාමා මැතිතුමා මොනවද කිව්වේ ජනාධිපතිවරයා විදියට. එතුමා කිව්වා ලෝකේ තියෙන ධනේශ්වර ආර්ථිකයක් තියෙන ඇමරිකාවේ එතුමා කිව්ලා කිව්වා සමහර වෙලාවට අනිවාර්යෙන් ආණ්ඩුව මැදිහත් වෙන්න එනවා මේවා බේරගන්න කියලා. එදිනින් තමයි ඒගොල්ලෝ සම්පූර්ණයෙන් ලීමන් බ්‍රදර්ස් එක අතට අරගෙන ඒ වගකීම අරගෙන ඒ සියල්ල කඩාවැටීම නතර කෙරුවේ. මං ඒකයි කිව්වේ මට තාම හිතාගන්න බෑ තාම මොන වාතාවරණයද හරිසිල මැතිතුමා ඉන්න කියලා මන් දන්නේ ඉරාන් වික්‍රමන්ත මැතිතුමා මොන මතයේද ඉන්නේ කියලා. කෙසේ වෙතත් එක එක්කෙනාගේ අහුවොත් මේ සමගි ජන බලවේගයේ ආර්ථික දර්ශන එක එකට වෙනස්. දැන් උදාහරණයක් ගත්තොත් හරිසිල මැතිතුමා කියන්නේ විවෘත නම් විවෘත වය නැතුව අපි කියන්න ඕනේ ආවෘත නම් ආවෘත කියලා. ඊළඟට ඉරාන් වික්‍රමන්ත මැතිතුමාගේ අහපුවම සමහරවිට එතුමා ටිකක් ජනතාව ගැන හිතන කෙනෙක් ඉදිරියේ එතුමා කියනවා නෑ අපි පොඩ්ඩක් ජනතාව ගැනත් හිතලා මේ විවෘතාර්ථික ක්‍රමෙම ගෙනියන්නේ නැතුව හොඳ දෙයක් කරන්න ඕනේ
කියලා.
ඊළඟට කබීර් රජින් මාත්‍යගෙන් ආපුවම එතුමා තව එකක් කියනවා. අපේ විපක්ෂ නායකතුමාගෙන් අහුවොත් කියයි නෑ නෑ ජනතාවාදී ආර්ථිකයක් තමයි අපි කරන්නේ. අපි හැම වෙලේම ජනතාවටම විතරක් සල්ලි ටික දීලා නිකන් ඉන්න ඕනේ කියලා අන්නේ ඒ ආර්ථිකය ගැනත් කියන්න පුළුවන්. ඒ නිසා මේ සජබේ කිසිම ආර්ථික වැඩපිළිලක් නැති තත්ත්වයක් තමයි අද ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මම කියන්න කැමතියි එක එක කාලවල වලට කතා කරලා වැඩක් නෑ. අපි යථාර්ථවාදීව මේ ක්‍රියාදාම අපි ඉදිරියට ගෙනිලා තියෙනවා. අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් විශේෂයෙන් අගමැතිතුමාත් ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමා අද මුදල් ඇමතිතුමා විදිහට එතුමාට පළවෙනි වතාවට ලංකාවේ මුදල් ඇමති කෙනෙක් කිව්වා මම මුදල් නැති ඇමති කිය. ඒකෙන් අදහස් කරේ වෙන එකක් නෙවෙයි. එතුමාත් ශක්තිමත් ආර්ථිකයක් හදාගන්න ඕනේ කියන ක්‍රියාදාමය තමයි එතුමා ඉස්සරහට ගෙනිච්චේ. ඒ වගේම කියන්න පුළුවන් මේ මොඩි ශ්‍රේණිගත කිරීම සම්බන්ධ ඇතිලා දින තත්ත්වය. මේක තමයි අද මම දැක්ක අපේ අශෝක අබේසිංහ මැතිතුමා කියන මේ ශ්‍රේණිගත කිරීම වල ප්‍රශ්නය මතක තියාගන්න. මේ වගේම 2020 සැප්තැම්බර් 28 වෙනිදා අපි ණය ගෙවන්න තිබුණේ 2020 ඔක්තෝබර් 4 වෙනිදා ඩොලර් බිලියන 1ක් අපිට ගෙවන්න තිබුණා. ඒකට දවස් 4කට කලින් මොඩිස් එක අපිව පල්ලයට දැම්මා. දැන් ආපහු දින කීපයයි තියෙන්නේ මේකට මේ ණය ගෙවන්න තියෙද්දි ආපහු මේක පල්ලයට දාන්න වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. මොඩිස් එක පල්ලයට දැම්මට කමන්නේ අපිට ඒක ඉහළ නගවන්න පුළුවන්. අපි බලන්නේ පුළුවන් තරම් රටේ ආර්ථිකයට මුදල් සංසරණය වැඩි කරන්න. අපි ගොඩ ගහ ගන්න නෙමෙයි සංචිතයකට එකතු කරලා අපිට උමනා කරලා තියෙන්නේ මිනිස්සුන්ට නැවත ව්‍යාපාර පටන් ගන්න අලුත් වැඩපිළිවෙළ යටතේ මේ වැටිච්ච කොවිඩ් එකෙන් රට ගෙනියන්න නම් රට ඇතුළට මුදල් ටික ගේන්න ඕනේ. අන්නේ ක්‍රියාදාමය තමයි අපි ක්‍රියාත්මක කරන්න හදන කියන එක මම විශේෂයෙන් කියන්න කැමතියි. විශේෂයෙන්ම ජීවන වියදම් පිළිබඳව අපිට පුළුවන් වෙලා තියෙන ආණ්ඩුවක් විදිහට ජීවන වියදම ක්‍රමානුකූලව ස්ථාවරව තියාගන්න. ඒ වගේම පොලි අනුපාතය ඉතාම අඩු ප්‍රමාණයකට ලංකාවේ ඇවිල්ලා තියෙනවා.
කාලය අවසන්
වෙනවා. මේකත් එක්ක මම කියන්න කැමතියි මේ උද්දමනය වැඩි වෙලයි කියලා කියන කතාවේ තියෙන අනික් කාරණය තමයි මේ ආහාර පිළිබඳව තියෙන උද්දමනය 11.3 ඉඳලා එකොළහට බැස්ස ජූනි මාසේ ඉඳලා ජුලයි මාසේ වෙනකොට මේ මාසේ වෙනකොට 11.3 ඉඳලා 11ට බැහැලා තියෙනවා ජීවන වියදම් දර්ශකයේ ආහාර පැත්ත. ඒ කියන්නේ මිනිස්සුන්ට කන්න බොන්න තියෙන ආහාර ටිකේ තත්ත්වය. අනික් එක තමයි යම් කිසි විදියකට 3.2 දක්වා වැඩි වෙලා තියෙන නිසා මම හිතන්නේ අපිට හැකියාව ලැබිලා තියෙනවා උද්දමන වේගය 105.7කට තියාගන්න ජීවන වියදම් දර්ශකයේ 90. ඒ නිසා මම හිතනවා මේ ක්‍රියාදාමයන් ක්‍රමානුකූලව පොඩි කාලයකට අපිට මේ අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වෙයි. මේ වගේ අර්බුදවලට ඉතිහාසෙත් අපි මුහුණ දීලා තියෙනවා රටක් විදියට. අපිට උවමනා කරලා තියෙන්නේ ක්‍රමානුකූලව නැවත වැටිච්ච ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් ක්‍රමානුකූල වැඩපිළිවෙළක් ස්ථාවර වැඩපිළිවෙළක් හදන්න පුළුවන් තරම් අපිට විදේශ ආයෝජන ගෙන්න ගන්න වැඩපිළිවෙළ සකස් කරන්න සංචාර කර්මාන්තය වැඩි දියුණු කරන්න සකස් කරන්න අපනයන ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළට ඉදිරියට යන්න අපි බලාපොරොත්තු තියෙන්නේ. ඒ නිසා අපි හැම විටකම ඒවා ශක්තිමත් කිරීම සඳහා වන ක්‍රියාදාමයට අපි ශක්තිය දෙනවා කියන එකත් මතක් කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා.
බොහොම ස්තුතියි. මේ ළඟට ගරු ඉරාන වික්‍රමරත්න මැතිතුමා විනාඩි 10යි ඔබතුමාට.
ස්තුතියි. බොහොම ස්තුතියි. අද ජයසිරි ජයසේකර ඇමතිතුමා කිව්වා සමගි ජන බලවේගයේ වැඩපිළිවෙල කතා කරන්න කියලා. ඒක නෙමෙයි මාතෘකාව. නැත්තම් ඒකට මම පිළිතුරු දෙනවා. ඒක කලට වෙලාවට අපි කරමු. අද අපේ සමහරුන්ට සිදුවෙලා තියෙන්නේ යාන්තමට හෝ වේලයක් හොයාගෙන බඩගින්න නිවා ගන්නයි. ඒ වගේම තාක්ෂණය ගැන අපි හුඟක් කතා කළාට කයිවාරු ගැහුවට අපිට ඇත්තටම පේන්නේ ගස් දිගේ බඩ ගන්න සිදුවෙලා තියෙනවා දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනයක් ලබා ගන්න. රැකියා අහිමි වුණ අය විශාල අරගලයක් ගෙන යනවා දරු පවුල් පෝෂණය කරන්න. ජීවන මට්ටම තිබුණා හොඳට වාහනයක් අරගෙන ගියා අද වාහනයවත් අරගෙන යන්න බැරි තත්වයක් තියෙනවා. මාධ්‍යවේදියෙක් මට දවස් 3-4කට උඩ දෙක කිව්වා බිරිඳ රට ගියා. බිරිඳ රට ගිහිල්ලා ATM මැෂින් එක ළඟට ගිහිල්ලා ඩෙබිට් කාඩ් එක දාපුවාම ඩොලර් 100ක් ගලව ගන්න බැරි වුණා කියලා. මොකද ඩොලර් 100ක් තහනම් කරලා තියෙනවා කියලා තමයි ඔහු සඳහන් කළේ. දැන් කම්කරුවන්ට සතිපතා ලැබෙන වැටුප ලැබෙන්නේත් නැහැ. ගොවි මහත්තුරු කනස්සල්ලට පත් වෙලා ඉන්නවා. මම දන්නේ නැහැ රජයේ නැවතත් හිතලා ඒකේ රජයේ තීරණය වෙනස් කරලා තියෙනවද නැද්ද කියන එක. ජීවන වියදම ඉහළට ගිහිල්ලා තියෙනවා. පෙට්‍රල් මිල ඉහළට ගිහිල්ලා තියෙනවා. විශාල ප්‍රශ්නයක් තියෙනවා අද රට තුල. රජයේ ආදායම අඩු වෙලා තියෙන එක පාසලකට යන දරුවෙකුට වුණා තීරණ දෙයක්. අද ලැබෙන ආදායමෙන් 70%ක් යන්නේ සේවා පොලි ගෙවීමට කියන එක සඳහන් කරන්නට වෙනවා. ලංකාවට වැඩිය පොලි ගෙවන ආදායම ප්‍රතිශතයක් හැටියට පොලි ගෙවන එකම රට ලෙබනනයයි. ලංකාව තමයි දැන් ඒ දෙවනි ස්ථානියට පත් වෙලා තියෙන්නේ. දැන් අපි මොනවද මේකෙන් කර යුත්තේ? මම ඉස්සලා හිතුවා මේක ඇමතිම නෙමෙයි මාරු කරන්න ඕනේ, ප්‍රතිපත්ති කියලා මාරු කරන්න ඕනේ. නමුත් අද උදේ කතා කරපෝ ඇමතිතුමා කිව්වා විපක්ෂයේ ලෙඩේ කියනවා 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 විසඳුම කියන්නේ නැහැ කියලා සඳහන් කළා. මට ඊට පස්සේ හිතුණා ඇත්තටම බෙහෙත කියලා වැඩක් නැහැ, දොස්තර මහත්තයා තමයි වෙනස් කරන්න ඕනේ කියලා. දැන් මේ ලංකාව මුහුණ දෙන ගැටලුවේ ද්විත්ව ගැටලුවක් තියෙනවා, ද්විත්ව අර්බුදයක් තියෙනවා. එකක් ඇවිල්ලා අපේ ජාතික වියදම අපේ ආදායමට වඩා වැඩි. අන්න ඒක තමයි තියෙන ලොකුම ගැටලුව. මේක අද ඊයේ ප්‍රශ්නයක් නෙමෙයි. 1990 සිට දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට ගත්තොත් ඒකේ ඒ හිඟය ඇවිල්ලා සාමාන්‍යයෙන් කිව්වොත් 7.6ක හිඟයක් තියෙනවා. 1995 දින්ද බැලුව දළදේශීය නිෂ්පාදනයේ ආදායම එදා ඉඳලම පහළට වැටෙමින් පවතිනවා. එතකොට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජයේ කාලයේදී 2006 ඉඳලා 2014 වෙනකන් රටේ ආදායම දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 17.3 ඉඳලා 11.6කට ක්‍රමානුකූලව පහළට ඇවිල්ලා තියෙනවා. දැන් ඉතින් මේ ප්‍රශ්නය උග්‍ර වෙලා තියෙන්නේ. කොහොම වුණත් අපි දන්නවා මේ පසුගිය රජයේ 2018 වෙනකොට අපි ඒකට යොමු වුණා. අපි කිව්වා අයවැය පරතරය අඩු කරන්න ඕනේ, ආදායම වැඩි කරන්න ඕනේ, මේක මූලිකව කළ යුතු දෙයක්, ඒ නිසා අපි ඒක කරන්න ඕනේ කියලා. අපිට පුළුවන් වුණා ඒක කරන්න. 2018 වෙනකොට 13.5කට වැඩි කරගන්න පුළුවන් වුණා. ආයෙත් අර ඇති වුණ කුමන්ත්‍රණ හේතුවෙන් ආයෙත් පහලට ආවා 12.6කට විතර පහලට ආවා. දෙවැනි ව්‍යුහාත්මක ගැටලුව ඇවිල්ලා ඒක ඇවිල්ලා අපේ අයවැය පරතරය සමාවෙන අයවැය පරතරය නෙමෙයි අපනයන ආනයනේ පරතරය කරන්ට් account ගිනුමේ තිබෙන හිඟය 2006 වසරේ සිට දළදේශ නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස අපනයනයේ දිගටම වැටිලා තියෙනවා. මේ ගැටලුව දෙකේ ප්‍රතිඵලයක් නිසා තමයි අපිට ගිහිල්ලා ජාත්‍යන්තරව හා දේශීය ණය ගන්න සිදු වෙලා තියෙන්නේ. මේ අවස්ථාවේදී මේ මූලික ගැටලු විසඳන්න රජයන් යොමු වෙලා නැහැ. අද තවමත් අපිට පේන්නේ නැහැ රජය යොමු වෙලා තියෙනවා කියලා. ප්‍රතිපත්තිවල වෙනසක් තියෙනවා නම් අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ අයවැයේදී ඒ ප්‍රතිපත්ති වෙනස ගැන අහන්න. හිඟය පියවීම සඳහා එදා ඉස්ලාම හිඟය පියවීමට 2007 දී ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා ISB ලොරල් මිලියන 500ක් ගත්තේ. අද කතා කරපු ඇමතිතුමයි ඒක කළේ එදා මහ බැංකුවේ අධිපති හැටියට. කියන කතාව වෙනස්. හැබැයි අපිට ජාත්‍යන්තර මුදල් අවශ්‍ය නැහැ කියලා. හැබැයි ISB එක ගත්තේ එදා තමයි පළවෙනි වතාවට. මේ අපගේ මූල්‍ය හිඟය පියවා ගැනීමේ නව මූලාශ්‍රයක් මෙයින් ආරම්භ කළා. එමගින් අපි මිල අධික අනුපාතවලින් ඩොලර් අධික අනුපාතවලින් 2007 ඉඳලා දිගින් දිගටම අරගෙන තියෙනවා. මෙන්න මේකයි ප්‍රශ්නය. එතකොට කවුද මෙහාට ඇවිල්ලා ආයෝජනය කරන්නේ? අපි ණයට අරගෙන සුදුවලි මැව්වා. සුදුවලි කියලා කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රතිලාභයක් කෙලින්ම නොලැබෙන ආයෝජන. බණ්ඩාරනායක අනුස්මරණ ශාලාව ගත්තොත් ඒක අපිට චීනයෙන් ලැබුණ දීමනාවක් එක. දීමනාවෙන් ඒව හැදුවට කමක් නැහැ. නමුත් හම්බන්තොට අනුස්මරණ ශාලාවයි කොළඹ නෙළුම් පොකුණයි වගේ දේවල් අපිට ඒව ණය වලින් හදන එක සුදුසු තීරණ නොවේ. අනාගතේ වුණත් ණය ගත්තොත් අපි ණය යොදන්න ඕනේ ආදායම් උපයන ක්‍රියාමාර්ගවලට තමයි ණය යොදවන්න ඕනේ. අපි කාටත් මතකයි 2018 අවසාන කාර්තව වෙන විට අපේ විදේශ සම්පත් ප්‍රමාණය ඩොලර් 7.7 බිලියන් වුණා. එනවා බිලියනකින් අඩු වුණා. ඒ මාස දෙක තුලදී කුමන්ත්‍රණය තීපු කාලය තුලදී බිලියනකින් ඒක අඩු වුණා. රුපියල් 10කින් අවප්‍රමාණය වුණා ඒ කුමන්ත්‍රණය තිබුණ කාලය තුලදී. දළදේශීය නිෂ්පාදනය ගැන කතා කරලා කියනවා පසුගිය රජයේ කාලයේදී දළදේශීය නිෂ්පාදනය පහළට ආවා කියලා. 2018 තුන්වෙනි කාර්තුව වෙනකන් සාමාන්‍ය දළදේශීය නිෂ්පාදනයේ වර්ධනය 4.3යි. එන හැම දෙනාම දන්නවා පාස්කු ප්‍රහාරය මැත්තේ අපේ
ගරු හිටපු ඇමතිතුමනේ ගරු හිටපු ඇමතිතුමනේ පොඩි ප්‍රශ්නයක් අහන්න ඔබතුමාගෙන්. පොඩි ඔබතුමා කියපු කාරණයක් සම්බන්ධව ඔබතුමා ගිය අවුරුදු 4 මාසයේ මේ රටේ මහා පරිමාණ ව්‍යාපෘති කීයක් ආරම්භ කරාද ගත්ත ණය වලින් ඔබතුමා කියන්නකෝ.
හොඳයි.
ඔබතුමා හැමදාම නැගිටලා කතා වෙලාවේ කියන්නේ තර්ක කරන්න ඕන නම් තර්ක කරන්න එන්න හරි තැනට. ඩිස්ටර්බ් කරන්න එපා. අපි කවදාවත් ඩිස්ටර්බ් කළේ නැහැ. හරිද? ඉතින් හැමදාම ඇවිල්ලා විදේශ සංචිත බැස්සා දළදේශ නිෂ්පාදනයේ වැටුණා 2015 ඉඳලා 18 කියලා බොරුවක් කියාගෙන යනවා. ඇත්තට 4.3කින් ඉහළ ගියා සාමාන්‍ය අගේකයි. පාස්කු ඉරිදින ප්‍රහාරයට ඉස්සලා කුමන්ත්‍රණය නිසා තමයි මේ රටේ මේ ලොකු ප්‍රශ්නය ඇති වුණේ. පළවෙන්ම මම කියන්න ඕනේ ජාතික ගිණුම්කරණය සඳහා අපි නවීකරණය කරන ලද මුදල් පනතක් ගෙනාවා. ගිණුම් ක්‍රමය වෙනස් කළා. නමුත් මොනවද වුණේ ඒකෙන් ක්‍රමානුකූලව ඉහළට ගියා ආදායම ඉහළට ගියා. මොනවද මේකලම් කරන්නේ? මහා බැංකුවෙන් කරන්නේ මොනවද? මේ වාර්තාවෙන් ගණිතමය විද්‍යාවන් කීපයක් තියෙනවා. මේක කියන්නම අවශ්‍ය වෙලා තියෙනවා. මේකෙන් පෙන්නවා වියදම 2020 අඩු වෙලා තියෙනවා කියලා. මේක ජාතික වියදම ගණනය කරන්නේ අද කෑෂ් බේසිස් එකකට ගණනය කරේ දිගටම.
ඔබතුමාට තව විනාඩි 2යි.
ඉක්රුවල් බේසිස් එකකට කලේ නැහැ. මේ අවුරුද්දේ වෙනස් කරලා රුපියල් බිලියන 420ක් 2020 ගෙවෙනේවා 2019ට දාලා තමයි ඕක පෙන්නුවේ. ගිණුම් ක්‍රමය වෙනස් කරලා තමයි පෙන්නුවේ අයවැය හිඟය 111යි කියලා. ඇත්තටම අයවැයගේ හිඟය 114යි. එහෙම බැලුවොත් අවුරුදු 38කින් වාර්තා කළ වැඩිම අයවැය හිඟය තමයි ඔය වාර්තාවේ තියෙන්නේ. තව විද්‍යාවක් පෙන්වුවා 2020 අපේ දළ දේශීය නිෂ්පාදනයේ මුළු ණය ප්‍රමාණය 101යි කියලා පෙන්වුවා දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට. ඇත්තටම අපි එකතු කළොත් අපි රජයට රාජ්‍ය විවසාය එකතු කළොත් ඒක 109කට යනවා. ඊට අමතරව අපිට පේනවා උදාහරණයක් හැටියට ගත්තොත් ලංකා කේන්ද්‍රීය ඛනිජ තෙල් සංස්ථාවේ රුපියල් බිලියන 345ක ණය තිබුණා. නමුත් 2020 වෙනකොට 19 20 වෙනකොට ඒක තවත් 100ට 10කින් ඉහළ ගියා. රුපියල් බිලියන 297 ඉඳලා 2019 දී 345කට ඉහළ ගියා. ලෝකයේ අඩුම තෙල් තිබුණ අවුරුද්දේක ඉහළට ගියේ. ඒ විතරක් නෙමෙයි අපි තෙල් අපි එදා ලොක්ඩවුන් එකක් තෙල් පාවිච්චි කළෙත් නැහැ. ඒත් මේක ඉහළට ගිහිල්ලා තියෙනවා. තෙල්වල මිල පහළට ගියා. පාරිභෝගිකයට ඒකේ වාසිය ලැබුණේ නැහැ. තුන්වෙනි විද්‍යාවක් තිබුණා මේ වාර්තාව තුළ. අපේ විදේශ ණය ගැනීම ඉහළ ගිහිල්ලා තියෙන ඉහ පහළ ගිහිල්ලා තියෙනවා කියලා කිව්වා. නමුත් ඇත්ත වශයෙන්ම මේක විද්‍යාවක්, ඉලක්කම් විද්‍යාවක්. වාර්තාවේ 142 පිටුවේ ස්වෛරීය ජාත්‍යන්තර ස්වෛරීත්වය බැඳුම් කර ISB මුහුණත වටිනාකමට තමයි දාලා තියෙන්නේ. නමුත් ඇත්තටම මේකේ වෙළඳපොළ වටිනාකම දාලා තියෙන්නේ මුහුණත වටිනාකම දාන්න ඕනේ. ඊයේ පෙරේදා ඩොලර් බිලියනයක් ගෙව්වා. ඒක ගෙවනකොට මුහුණත ප්‍රමාණය තමයි ගෙවන්නේ.
ගරු මන්ත්‍රීතුමනි කාලය
අවසන් කරනවා. ඒ නිසා ඒක මුහුණත වටිනාකම දාන්න ඕනේ. මුහුණත වටිනාකම දැම්මොත් ඇත්තටම විදේශ ණය ප්‍රමාණය තවත් ඉහළට යනවා. ඉතින් මේ මම මේක කියන්න හේතුව ඇවිල්ලා රටක් ගොඩනගනකොට ආයෝජකයන්ට විශ්වාසය එන්න මේ ගේම් ගහන්න එපා. විද්‍යාව කර මේ විද්‍යාවල් කරන්න එපා. රටක් ගොඩනගනකොට විශ්වාසය ඇති කරන්නට ඕනේ. ශ්‍රේණිගත සමාගම් වලට විශ්වාසය ඇති කරන්න ඕනේ. ආයෝජකයන් බලන්නේ ඒ දිසයි. එනිසා අලුත් මුදල් නැමැතිතුමෙක් ඉන්නවා. ඔහුට යම්කිසි කාල පරාශයක් දිය යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා ඇත්තටම මේ කරන සෙල්ලම් නැතන් නතර කරලා ඇත්තටම රට තුළ විශ්වාසය ඇති කරලා. මම මුදල් මණ්ඩලයේ සාමාජිකයන්ට කියනවා මහා බැංකුවේ ස්වාධීනත්වය රකින්න. එහෙමයි ආයෝජකයන්ට ලැබෙන්නේ විශ්වාසයක් රට තුළ ආයෝජනය කරන්න ලබා දුන්න කාලය නිසා ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි. මේ ළඟට ගරු සුමිත් උඩුකුමර මන්ත්‍රීතුමා විනාඩි 10යි ඔබතුමාට.
ගරු කාරක සභා සභාපතිතුමනි, විශේෂයෙන්ම අද 2020 මහබැංකු වාර්තාව පිළිබඳව විවාදය පවත්වන මොහොතේ විපක්ෂයේ අදහස් දක්වද්දී මට මතක් වුණේ ප්‍රදීපා ධර්මදාස මහත්මියගේ ගීතයක කොටසක්, තොපි නෙවේද පෞකාරෙයි. ගරු සභාපතිතුමනි, ලංකා දේශපාලන ඉතිහාසයේ මිලේච්ඡ දේශපාලන ඉතිහාසයක් තියෙන අපේ රටේ ආර්ථිකය මුළු මුලින්ම විනාශ කරපු එක්සත් ජාතික පක්ෂය තුලින් බිහි වුණු සමග ජන බලවේගයත්, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ තුලින් බිහි වුණු ජාතික ජන බලවේගයත් අද අපේ ආණ්ඩුවට නොයෙක් චෝදනා කරමින් අදහස් දැක්වුවා. ගරු සභාපතිතුමනි, මේ පක්ෂවල සමාජිකයන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ අපේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන්න. 2015 වෙද්දී අපේ රටේ පරමාදර්ශී නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා 30 අසරක සාපලත් යුද්ධය අවසන් කරලා යෝධ සංවර්ධන පෙරලියක් මේ රටේ ක්‍රියාත්මක කරලා දවසින් දවස දියුණු රටක් බවට පරිවර්තනය කරලා අපේ රටට සාමය උදා කරලා දීලා, ඒ වගේම ආසියාවේ චීනට පමණක් දෙවෙනි ආර්ථිකයක් එක්ක මේ රට යහපාලන ආණ්ඩුවයි කියාගත් ආණ්ඩුවට බාර දුන්නේ. යහපාලනේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනවා කියලා මේ රටේ වංචාව හොරකම දූෂණය අවසන් කරනවා කියලා මේ රටේ ජනතාව රවට්ටල බලය අරගෙන ඉවරලා මාස 3ක් යද්දී, ගරු සභාපතිතුමනි, මාස 3ක් යද්දී ලංකා ඉතිහාසයේ දැවැන්තම හොරකම ක්‍රියාත්මක කරා. මහා බැංකුව කොල්ල කෑවා. මහා බැංකුව කොල්ල කාපම ඊට විරුද්ධව අද වර්තමාන ආණ්ඩුවේ අපේ ඇමතිවරු ඊට ඇරිව සටන් කරද්දී මේ යෝජනාව ගෙනාවු අනුර කුමාර දිසානායකලා මොකද්ද කරුවේ? අනුර කුමාර දිසානායකලා හිරිකිතයක් නැතුව තමන්ගේ පක්ෂේ නායකයව අමුවේ බොරල්ල කනත්තර ගිහිල්ලා පුච්චපු පක්ෂෙත් එක්ක හිටගත්තා. රනිල් වික්‍රමසිංහව රැක්කා. අද මහලගුඩ කතා කරලා මම දැක්ක අද කතාවේදී අපේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට කියනවා ආණ්ඩුව ඇමතිවරු බෝ කරලා කියලා. මම මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කියන්න කැමති අද දේශපාලනයේ ඉන්න අංක එකේ බ්‍රෝකර් තමයි. අපි දැක්කා එක්සත් ජාති පක්ෂයත් එක්ක ආණ්ඩුව කරද්දි කොහොමද එක්සත් ජාති පක්ෂය රැක්කේ සල්ලි ගත්තේ කොහොමද කියලා. ඒ වගේම අදත් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. වැඩිපුර මුදල් හමන පැත්තට තමයි කතා කරන්නේ. අද ගෝඨාභය රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා කාබනික පොහොරව ගොවිතැන්ට ජනතාව ඒකරාශී කරද්දි ඒකේ කකුලෙන් අදිනවා. පොහොර සමාගම් වෙනුවෙන් පෙනී හිටිනවා. අදේ හොඳ වැඩපිළිවෙල ඔක්කොම කකුලෙන් ඇද්දා. අන්ද කුමාර දිසානායකලා වැඩපිළිවෙල මේ රටේ ජනතාව දන්නවා. ඒක තමයි පහුගිය මැතිවරණයේදී හයක් තිබ්බ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව තුනට වැස්සුවේ. අපි කියනවා ඊළඟ මහ මැතිවරණය වෙද්දී තුනත් එකට වහිනවා කියලා. මේ රට කරන විනාශයට අන්ද කුමාර දිසානායකලාගේ පක්ෂයේ ඉතිහාසයේ අද මේ ආර්ථිකය ගැන බැංකු ගැන කතා කරනවා ලැජ්ජ නැතුව. බැංකු 40ක් මංකල්ල ගෑවා මේ රටේ. ජාතික සම්පත් ජාතික දේපල විනාශ කෙරුවා. ලංගම් බස් 550ක් ගිනි තිබ්බා. රටේ ආර්ථිකය විනාශ කරා. ට්‍රාන්ස්ෆෝමර් ටික ගිනි තිබ්බා. ගොවි ජන සේවා මධ්‍යස්ථාන ගිනි තිබ්බා. තැපැල් කන්තෝරු ටික ගිනි තිබ්බා. කෝච්චි ගිනි තිබ්බා. පාර්ලිමේන්තුවත් බෝම්බ ගැහුවා. දේපල එහෙම විනාශ කරන ගමන් රාජ්‍ය සේවකයෝ මහ ජනතාව 6500ක් මැරුවා. මැරුවේ ඉතාම අමානුෂික ලෙස. අපේ ආන්දෝලන මාසලා 39ක් මැරුවා. පූජකවරු මැරුවා. තරුණයෝ 60,000ක් මරණයට තල්ලු කරුවා. එහෙම පක්ෂයක් තමයි අද ඉස්සරහට ඇවිල්ලා මා ලොකුවට ගණන් හදලා කතා කරන්නේ. ඒ වගේම මතක් කරන්න කැමති ගරු සභාපතිතුමනි, පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ අද කතා කරපු මේ අය තමයි ආණ්ඩුව කෙරුවේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමත් එක්ක එකතු වෙලා ආර්ථික වර්ධන වේගයේ චීනට පමනක් දෙවෙන ලෙස ඔස්සලා තිබ ආර්ථික වර්ධන වේගය පල්ලෙහාට වැට්ටුවා. රටේ ආර්ථිකය විනාශ කෙරුවා. අවසානට ඇෆ්ගනිස්තානට පමනක් උඩින් ආර්ථිකය ගෙනාවා. මේම තමයි මේ අය රට කෙරුවේ. මුළු ශේෂ්ත්‍රෙම කඩා වැටුවා. හැම ශේෂ්ත්‍රයක්ම බදු පිට බදු ගැහුවා. පන්සලේ පින්කඩට බදු ගැහුවා. එහෙම තමයි ආර්ථිකය කට්ටිය හැදුවේ, කළමනාකරණය කෙරුවේ. අවසානට 300ක් එකතන මැරිලා බෝම්බ පත් වෙලා මහින්ද රාජපක්ෂ මැතිතුමා යුගයෙන් පස්සේ අවුරුදු 10කට පස්සේ අපේ රටේ මිනිස්සුන්ට මර බිය දෙන්න තමයි යහපාලන ආණ්ඩුව අවසන් වුණේ. අපේ වාසනාවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති ධුරයෙන් පසුව එතුමා ලෝක කොවිඩ් වසංගතයත් එක්ක රට බාර කරන ඉතාම නිවැරදිව කළමනාකරණය කරමින් මේ රෝගය අද මේ රටේ ජනතාව මරණයෙන් ගලවගෙන ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරද්දී ඒකත් කකුලෙන් අදිනවා මේ දෙපැත්තේම අය. අද මොකද කරන්නේ? ගුරුවරුන්ගේ වැටුප් විසමතාවය ප්‍රශ්නයක් අල්ලගෙන අහිංසක ගුරුවරියෝ ගුරුවරු 200-300 පාට වැස්සහම මේකට ජනතා මිත්‍රුනේ සමාජික යවලා මේ පක්ෂවල සමාජික යවලා කොරෝනා වෛරසය බෝ කරන්න හදනවා. ඒක තමයි ඇත්ත. කොරෝනා වෛරසය බෝ කරලා මිනිස්සු මරන්න හදනවා. මිනිස්සු මැරිච්චහම ඒ මිනිහමකින් දේශපාලනය කරන්න තමයි මේ විපක්ෂය හැදෙන්නේ. නැත්තම් හරියට මේ රටේ ජනට ආදරෙයි නම්, මේ රටේ මිනිස්සුගේ ජීවිතවල ආදරෙයි නම් මේ කොවිඩ් වසංගතය බේරගන්න අපි හැමෝම සාමූහික එකතු වෙන්න ඕන මොහොතක්. හැබැයි විපක්ෂය ඒ කාර්යභාරය නෙමෙයි කරන්නේ. අද මේ රටේ අපි හැමෝම මූණ දීලා තියෙන කොවිඩ් වසංගතයට එකතු වෙනව නෙමෙයි. අපේ ජීවිත කාලය තුල අපි දැක්ක භයානකම අමාරුම ව්‍යසනය මේක. අපේ ජීවිත කාලය තුල මේ වගේ වසංගත රෝගෙට අපි මුහුණ දුන්නේ නැහැ. අද ලෝකේ රටවල් වල ජනතාව දහස් ගණනක් මැරෙන්නේ. අපි මේ විපක්ෂයෙන් ඉල්ලනවා බොරුවට මාධ්‍ය සම්දර්ශන දාන්න එපා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ ගෙනින වැඩපිළිවෙල උදව් කරන්න. අද ලෝකේ වේගයෙන්ම එන්නත් කර රටක් හැටියට ශ්‍රී ලංකාව නම් වෙලා තියෙනවා. මුලින්ම එන්නත ගේන්න බෑ කිව්වා. දැන් එන්නත ජනතාව ලබලා දීලා ඒ නිවැරදි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරද්දී ඒකට උදව් කරන්නේ නැහැ. කකුලෙන් අදිනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් මහින්ද රාජපක්ෂ අපේ අග්‍රාමාත්‍යතුමත් අපේ ආණ්ඩුවත් මේ ලෝක කොවිඩ් වසංගතයේ හමුවේ ජනතාවගේ සංවර්ධන අවශ්‍යතාවල එකක්වත් පස්සට දාන්නේ නැහැ. ඒක තමයි වෙනස. ඒකට තමයි මේ කට්ටිය ඊර්ෂියා. අද අධිවේගී මාර්ග හැදෙනවා.
ගරු මන්ත්‍රීතුමනි, තව විනාඩි 2යි.
යමේ බෝක්කුව පාලම හැදෙනවා. ජාතික පාසල් 1000ක් නිර්මාණය වෙනවා. ඒ වගේම මේ යහපාලන ආණ්ඩුව කාලේ උපාධියකට දරුවෝ යහපාලනඩුවෙන් බටකලා හිටියේ. ඒ දරුවෝ 60,000කට රැකියාව ලබා දෙනවා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට අපොස සාමාන්‍ය පෙළ අසමත් ගම්වල අහිංසක දුප්පත් දෙමව්පියන්ගේ දරුවන් ලක්ෂයකට රැකියාවක් නිර්මාණය කරා. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. බදු ටික අඩු කෙරුවා. රටේ ශේෂයෙන් වටලා තිබේ ව්‍යාපාරික බදු ටික අඩු කරලා ජනතාවට අවශ්‍ය හයිය දුන්නා. ඒ වගේම ණය පොලි අනුපාතය අඩු කරා. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරද්දී ගරු සභාපතිතුමනි, මේ විපක්ෂය ඉතාම පහත් කුහක දේශපාලනයක් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි ඉතාම වගකීමෙන් කියනවා, අපේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් විශේෂයෙන්ම මුදල් අමාත්‍යංශ බාර අරන් බැසිල් රාජපක්ෂ මැතිතුමත් ඉතාම ශක්තිමත් ලෙස අපේ රට දියුණු කරමින් මේ කොවිඩ් වසංගතය අවසන් කරලා ලෝකයේ තියෙන ප්‍රබල රාජ්‍ය බවට අපි අපේ රට පත් කරනවා කියන පණිවිඩ ලබා දෙමින් මට කාලය ලබා දුන්න ඔබට ස්තුතිවන්ත වෙමින් මජ්ලිස් වාසන් කරනවා.
බොහොම ස්තුතියි.